සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කඩං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි මේ බුද්ධ භාවනාවට අදාළව දැන් මේ පින්වතුන් දැනගත යුතු සියලු කරුණු මේ පහුගිය දවස් 6 තුල දැනගන්නට අහගන්නට ලැබුණා. තවත් එක කරුණක් පිළිබඳව තමයි අද ප්‍රකාශ කරන්නට තියෙන්නේ. ඒ අවසාන වශයෙන් මේ නිබ්බිදා කියන තත්වයට පත්වෙන්නට අවශ්‍ය අනුධම්ම සූත්‍ර සහ අනත්ත ලක්කන සූත්‍රයෙන් දේශනා කරපු ඒ ධර්මතාවයන්. පළමුකොටම මේ අනුධම්ම සූත්‍ර හතරක් ත්‍රිපිටකයේ තියෙනවා. මේ අනුධම්ම සූත්‍ර හතරම තියෙන්නේ සංයුක්ත නිකායේ 3 පොතේ. මේ අනුධම්ම සූත්‍ර කියන ඒවා ඇත්ත වශයෙන්ම බොහොම එකම කරුණක් පිළිබඳව විග්‍රහ කරලා තියෙන මේ තිලක්ෂණය වෙන මොකක්වත් නෙමේ. අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන තිලක්ෂණයමයි. ඒ කියන්නේ ධම්මානුධම්ම පටිපදාවේ අවසාන පියවර තමයි මේ තිලක්ෂණය නිවැරදිව භාවිතා කරන්නට දැන ගැනීම. ඒ සඳහා තමයි මේ අනුධම්ම සූත්‍ර සියල්ලමත් අනත්ත ලක්ෂණ සූත්‍රයත් දේශනා කරලා තියෙන්නේ. ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. සඤ්ඤා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. මේ රූප වේදනා සඤ්ඤා සංකාර විඥාන කියන පහේම නිබ්බිදා නොබැඳි බහුලව හැම අවස්ථාවකම බැඳෙන්නට එන හැම අවස්ථාවකම ඒකේ නොබැඳි ඒකෙන් මිදී නිදහස් වීම බලා වාසය කරනවා නම් ඒක නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය. මේ පඤ්චස්කන්ධයමයි රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට මේ බැඳින්නේ. පඤ්චස්කන්ධයමයි උපාදානය කරගන්නේ. පඤ්චස්කන්ධයටමයි බැඳින්නේ. පඤ්චස්කන්ධයමයි සාරයි කියලා උපාදානය කරගන්නේ. ඉතින් ඒක නිසා මේ උපාදානය කරගන්න පඤ්චස්කන්ධයමයි සාරයි කියලා උපාදානය කරගත්තොත් බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මකට බැඳින්නේ, ඉර වෙන්නේ, ඔක්කොම සකස් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ පඤ්චස්කන්ධය පිළිබඳවමයි මේ බුදුහාමුදුරුව මේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය විග්‍රහ කළේ. ඊට පස්සේ මේ රූපය පළවෙනි කොට, ඊට පස්සේ වේදනා නිබ්බිදා බහුලෝය, සංඥා සංකාර විඥාන, ඊට පස්සේ නිබ්බිදා බහුලෝ විහරන්තු. ඉස්සෙල්ලා විහෙරෙය්‍ය, ඊගාවට විහරන්තු. ඊට පස්සේ සංකාරේසු නිබ්බිදා බහුලෝ විහරන්තෝ, විඥානේ නිබ්බිදා බහුලෝ විහරන්තේ. ඊට පස්සේ රූපං පරිජානාති. ඊට පස්සේ වේදනං පරිජානාති, සංඥං පරිජානාති, සංකාරේ පරිජානාති, විඥානං පරිජානාති. சோ ரூபம் பரிஜானம், வேதனம் பரிஜானம், சஞ்ஞாம் பரிஜானம், சங்காரி பரிஜானம், விஞ்ஞானம் பரிஜானம், பரிமுச்சதி ரூபம், பரிமுச்சதி வேதனா, பரிமுச்சதி சஞ்ஞா, பரிமுச்சதி சங்காரேதி, பரிமுச்சதி விஞ்ஞானம்மா, பரிமுத்ததி ஜாத்தியா ஜரா மரணேன சோக பரிதேவேஹி துக்கிதோம் நசேஹி உபாயாசே ஏனுவ பரிமுச்சதி துக்கத்மாதி வதாமீதி. அதான் மெத்தன மே அனுதம்ம சூத்திரே ஹதரத் தியனவா, ஹதரே அவசானிக்காய் மே கீழத்தியன்னு முல்துனே மீட்டு வடா மூலிக கருணும் கீழத்தியனவா, மே ஹதரம் எக்கட்ட கண்டோன கோமுனாத் மே ஹம எக்கம தேருங்கத்தையுத்து பிலிவெலா பியவராத்தியனவா. பலவினி கதமா பஜானாதி, எக்க தேருங்கத்தினன்னா நப்பஜானாதி, பஜானாதி தேருங்கத்தினன்னா வியரையன வியரத்தின வியராஸ்மித்தின வியராந்தோன. ஏ பஜானாதி கியன தே தமங்கே ஹித்தே பிரஜானனய வென தே தமாய் தேருங்கண்டோன். ஏ தேரும் அருகன வரதிதே இவத் கரையுமேன் கரமிங் ஹரிதே பாவிதா கரமிங் வாசேகிரிம வியரதி வியராஸ்மிதி. ஏகம தமா அவசான வாசே நிப்பிதா பவுலோ வியரைய வென்னு. ஏ அணுவ வியராந்தோ, வியராந்தோ அணுவ பரிஜானாதி, பரிஜானாதி கரணகோட பரிமுச்சதி, பரிமுச்சதி கரணகோட அர ஜராமரணேஹி மே முச்சத்து கேன்னு மிதி சா முலிம்ம மிதி நிதாசனா நிப்பிதாகியன தத்துவ பூரணய வினவா. ஏகாய் மே அனுதம்ம சூத்திரே கியல் தியன்னு எக்கம கருணாக் மே கருண தமா நிப்பிதா பகுலோ விஹரே. இலங்கட்ட மே சூத்திர ஹத்திரம எக்கட்ட கண்ண நத்துவ மே மேக தேருமாக கண்ண புலுவங்க மக்கள பெண்ணின அனுதம்ம சூத்திர தாவத்தியனா துத்திய அனுதம்ம தத்திய அனுதம்ம சதுர்த்த அனுதம்ம சூத்திர. மே சூத்திர வில தங்க அனுதம்ம சூத்திரே தியன்னு எக்க காரணியாக முகத்த காரணி நிப்பிதா பகுலோ விஹரேய. இது பசே துத்தியானுதம்ம சூத்திரே தியன்னு ரூபே அனிச்ச அனுபஸ்ஸி விஹரேய, அனிச்ச அனுபஸ்ஸி விஹரேய. திக்கே தியன்னு அனத்த துக்க அனுபஸ்ஸி விஹரேய, துங்கனியகே தியன்னு அனத்த அனுபஸ்ஸி விஹரேய. தென் அனிச்ச அனுபஸ்ஸி விஹரேய நிச்ச சஞ்ஞா பஜாதி, துக்க அனுபஸ்ஸி விஹரேய சுக சஞ்ஞா பஜாதி, அனத்த அனுபஸ்ஸி விஹரேய அத்த சஞ்ஞா பஜாதி, நிப்பிதானுபஸ்ஸி விஹரேய அபிநந்திங் விஹரதி அர சப்பூபதி பஜாதி. ඉතින් ඒක නිසා මේක තමා මේ අවසාන වශයෙන් මේ අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරලා අපි කරගන්න ඕන නිච්ච සුඛාත් ඉතින් ඉවත් කරලා නිබ්බිදා කියන තත්වයටපත් වෙලා නොබැඳී අර අභිනන්දනය සබ්බූපදී උපාදානය කරගත්ත සියලු දේ අපි අර පංචස්කන්ධය පිළිබඳවයි රූප වේදනා සංඥා සංකාර පිඤ්ඤාවන් පිළිබඳව අපි මේ ප්‍රියයි මනාපයි කියලා බැඳීමක් තියෙන නිසයි මේ දුකටපත් වෙන්නේ, මේ පැවැත්ම පාර්ථ ගණ යන්නේ, මේ රාගය ද්වේෂය මෝහය උපදින්නේ. ඉතින් ඒක නිසා මේ සූත්‍ර හතරම කියලා තියෙන්නේ, මේ අනුධම්ම සූත්‍ර හතරම මේ අනිච්ච අනුපස්සනා කරන්න ඕන, දිගටම අනත් දුක්ඛ අනුපස්සනා කරන්න ඕන, අනත් අනුපස්සනා කරන්න ඕන, නිබ්බිදා අනුපස්සනා කරන්න ඕන, බහුලව භාවිතා කරන්න ඕන. ඒ භාවිතා කර යුත්තේ හරියටම මේ පජානාති කියන එක තේරුම් අරගෙන. පජානාති තේරුම් ගත්තේ නැත්නම් අර පරිජානාති පරිජානම් තේරුම් ගන්න බෑ. එහෙම වුණොත් මේ නිබ්බිදා බහුලෝ විහෙරය කරන්න බෑ. එහෙම වුණොත් අර මේ අපි භාවනාවක් කරන්නේ නැහැ, වචන කිව්වට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අනුධම්ම සූත්‍ර හතරෙම තියෙන්නේ මේ තිලක්කණය, අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරලා නිච්ච සුඛාත් අයින් කරලා නිබ්බිදා කියන තත්වයට පත් වෙලා නිබ්බින්දති කියන තත්වයෙන් අර අභිනන්දනය සමුදේ රාගය සබ්බු උපදි පජහති කරන්න. ඒකැනේ සබ්බු උපදි පජහති කරන්න තමා මේ සියලුම අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරලා නිච්ච සුඛාත්ත අයින් කරන්නේත් නිබ්බිදා විරාග අනිරෝධා පටිනිස්සග්ගා මෙනෙහි කරලා මේ භාවනා කරන්නේ. මේක ආන පාන අර එකක් භාවනා කරලා වැරදි එක පිට කරනවා. අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥා පජහති. දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥා පජහති. අනත්ත අනුපස්සනා කරලා අත්ථ සංඥා පජහති. නිබ්බිදා අනුපස්සනාව භාවනා කරලා අභිනන්දනය අර නන්දි කියන කැමැත්ත චන්ද්‍රාගය චන්ද්‍රාග ප්‍රහාණය කරනවා. ඒ වගේම විරාග අනුපස්සනා කරලා රාගය අයින් කරනවා. නිරෝධ අනුපස්සනාව කරලා රෝධ ගැහිම නවත්වනවා. සමුදය බිහි වීම නවත්වනවා. ඒ වගේම පටිනිස්සග්ගා අනුපස්සනාව භාවනා කරලා සබ්බ උපදි සියලුම උපාදානය කරගන්නදී සියලු දෙයින් මිදී නිදහස් වෙනවා. එයම නිවනයි. ඒක තමයි මේ අනුධම්ම සූත්‍ර හතරේ අවසාන වශයෙන් තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය දෘඨාවයක් හැටියට ආනපාන සති සමාධිය හැටියට මේ භාවනා ක්‍රම කරන ක්‍රමය. මෙතෙන්දී මේ නිබ්බිදා කියන එක ප්‍රියමනාප දෙයට බැඳීමත් අප්‍රිය අමනාප දෙයට ගැටීමත් ප්‍රියා ප්‍රියාතර වැරදිසේ මැනීම කියන තුනම නිබ්බිදා බහුලෝ විරේ වෙන උන අනිච්ච දුක්ඛ අනාත්ත තුනටම ඒ වගේම නිබ්බිදා කියන එකට හතරටම මේක අදාළයි. ඒ නිසා ඒ තුනම තේරුම් ගත යුතුයි. ඒ අනුව මේ අනුධම්ම සූත්‍ර හතර හරියටියට අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්තා නම් නිච්ච සුඛාත්ත ඉවත් කළා නම් නිබ්බිදා කියන தത്വයට පත් වුණා නම් විරාගා කියන தത്വයත් නිරෝධා පටිනිසග්ග කියන தത്വයත් හිතේ පිරිසිදුව ඇති වෙනවා. නිවන ඒකමයි. ඒක හැබැයි නියම වශයෙන්ම මේ පජානාති කියන එක තේරුම් ගන්න ඕනේ. නප්පජානාති නම් මේක වෙන්නේ නැහැ. නප්පජානාති නම් මේක වචන ටික කිව්වත් මේක අහගත්තත් මේක කටපාඩම් කරගත්තත් මේ පජානාති නප්පජානාති කියන දෙක තේරුම් ගත්තේ නැත්නම් මේක කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒ පුද්ගලයා මේ උප සම්පජ්ජ විහෙරති වෙන්නේ නැහැ. උප සම්පදා කියන தত্ত্বය තේරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. ඊළඟට මේ අනත්ත ලක්ෂණ සූත්‍රය බුදුහාමුදුරුව පස්වක මහණුන්ට මේකමයි කිව්වේ. මේ කාරණේමයි කිව්වේ. මේ අනුධම්ම සූත්‍රයේ තියෙන හතරමයි තියෙන්නේ. අනත්ත ලක්ෂණ සූත්‍රය අවසාන වශයෙන් මේ අරහත් ඵලයට පත් වෙන්න මගඵල පූර්ණ කරගන්න උපසම්පජ්ජ විහෙරති වෙන්න බුදුහාමුදුරුවෝ මේ මහා පරිනිබ්බාන මේ මහා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයට පස්සේ පස්වක මහණුන්ට මගඵල ලබන්නට අරහත් ඵලයට පත් වෙන්නට දේශනා කරපු සූත්‍රය තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය. මේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා කියන සත්‍යයට පත් වෙන්නට උපකාර වූ සූත්‍රය. මේක සූත්‍ර කැටියට දිනා ඒකන් සම්යම් භගවා බාරණසයන් විහෙරති ඉසිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගයේ බිකූ ආමන්තේසි බිකෝති බදන්තේ තිතේ බිකූ භගවතෝ පච්චස්සෝසුම් භගවා එතදු වෝච. රූපම් භික්කවේ අනත්තා. දැන් අනිච්ච දුක්ඛ කියලා නැතුව තුන්වෙනි එක කෙලින්ම කියලා තියෙන්නේ රූපම් භික්කවේ අනත්තා. රූපංච හිදම් භික්කවේ අත්තා අබවිස්ස. තමන් වසඟේ පවත්වාගෙන තමන්ට කැමති දේ ඍෂිසේ පවත්වා ගැනීම අත්ත අස්මිමානෙන් මම කියලා පවත්වා ගැනීම අත්තා අබවිස්ස. නයිදන් රූපං ආබාධාය සංවත්තේය. නයිදන් කිව්වේ මෙහෙම එකක් පවත්වන්න කීයටවත් පුළුවන් කමක් නැහැ. ලබ්භේතච රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසි. මේකෙන් මිදී නිදහස් වීමට මේක මේ තමන් සන්තකේ පවත්වන්න වසඟේ පවත්වගෙන යන්නට උත්සාහ කිරීම එවං හේතුන් මේ රූපං මා අහෝසි. ඒක වෙන්න ඇති යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා යථා පරිදි මේ රූපේ ඇති අනත්ත බව එනම නැන්නම් තමන්ගේ වසඟේ පවත්වා ගන්න බැරි බව මම කියලා මට කියලා යමක් පවත්වා ගන්නවත් ගන්න බැරි බව යස්මාහි චකෝ භික්කවේ රූපං අනත්තා තස්මා රූපං ආබාධාය සංවත්තති නච ලබ්බති රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා අහෝසීති මෙහෙම කියලා ඊට පස්සේ රූපං වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳවම මේ අනත්ත්ව බව මේ අත්ත්වසේ පවත්න්න බැරි බව තමන්ගේ වසඟේ තමන්ට කැමති දේ ඍෂිසේ මනාපසේ නවත්තන්න පවත්න්න බැරි බව පිළිබඳව විග්‍රහයක් කළා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ රූප මේ පංචස්කන්ධයේ කොටස් පහ පිළිබඳවම ඒක තමයි මේ මුල් පිටුවෙම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහ පිළිබඳවම බොහොම ගැඹුරෙන් බුදුහාමුදුරුවෝ මේ අනත්ත් විග්‍රහ කළා අත්ත අනත්ත් විග්‍රහ කළා අත්ත අභවිස්ස අනත්තා අවබෝධ කරගත යුතු බව ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ පංචවග්ගයේ භික්ඛුන්ගෙන් ප්‍රශ්න වැලක් පේලියක් දිගටම අහනවා මේක විග්‍රහ කළා මේ අත්තානත්ත පැහැදිලිව අත්තානත්ත විග්‍රහ කරන්න ඉස්සෙල්ලා නිච්ච අනිච්ච සුඛ දුක්ඛ විග්‍රහ කරන්න ඇති විග්‍රහ කළා ඒක නිසා නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත ත්‍රිලක්ෂණයම ද්වතාවයේ දෙපැත්ත ආනපාන විග්‍රහ කළාට පස්සේ මේ ප්‍රශ්න වල අහන්නේ ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ තං කිං මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති තං කිං මඤ්ඤත භික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති ගමන මේ පස්වග මහණුන් කිව්වා අනිච්ඡං බන්තේ මේ තමන්ගේ වසඟේ තමන්ගේ ඉච්ඡානුව කැමැත්තානුව තමන්ගේ හිතේ උපන් අදහස ඒ ප්‍රිය වූ මනාප වූ අදහස හෝ අප්‍රිය වූ අමනාප වූ අදහස හෝ ඒ තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ වසඟේ පවත්වන්නට පුළුවන් දෙයක්ද නවත්වන්නට පුළුවන් දෙයක්ද කියලා ඇහුවා රූපං නිච්ඡං වා අනිච්ඡං වා ඒක එහෙම යද නිච්ඡං තන් දුක්ඛං කියන එක කිව්වා අනිච්ඡං බන්ති යම් පනා නිච්ඡං දුක්ඛං වා සුඛං වා එහෙම තමන්ගේ සන්තකයේ තමන්ට කැමතිසේ පවත්වන්න බැරි නම් යමක් ඒක දුක්ඛං වා සුඛං වා ඒක සැපත සුඛයක්ද සුවයක්ද දුකක්ද කියලා ඇහුවා දුක්ඛං බන්ති යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං උතං සමනුප්පස්සිතං ඒතං මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තාති යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං තමන් අර හිතේ තමන්ට කැමති වූ ප්‍රිය වූ මනාප වූ දේ නිච්ච වූ දේ ඒ ආකාරයට වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා තමන්ට ඒ දෙවෙනි වේශයක් උරුම කර දෙනවා නම් ඒක ඒතං මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාති හැටියට මම මගේ කොට මගේ යයි ගැනීම මනමයයි ගැනීම මගේ යයි ගැනීම මගේ වසඟේ පවත්වා ගැනීමට පුළුවන්ද වැරදි කියලා නොහේතං බන්තේ එක කර හැකි දෙයක් නොවේ කළ යුතු දෙයක් නොවේ කියලා කිව්වා මේ රූපය පිළිබඳ මේ ප්‍රශ්න තුන ඉස්සෙල්ල ඇහුවා නිච්ච සුඛ දුක්ඛ නිච්ච අනිච්ච අත්ත අනත්ත ඊට පස්සේ වේදනා පිළිබඳව සංඥා පිළිබඳව සංකාර පිළිබඳව විඥාන පිළිබඳව කියන මේ පංචස්කන්ධය පිළිබඳවම මේ අනිච්ච දුක්ඛ ඒ වගේම සුඛ දුක්ඛ අත්ත අනත්ත මේ දෙපැත්ත මේ පිළිබඳව මේ ප්‍රශ්න පේළිය පස්වග මහණුන්ගෙන් එක එක්කෙනාගෙන් එක එක්කෙනාගෙන් ක්‍රමානුකූලව මේ ප්‍රශ්න සියල්ලම බුදුහාමුදුරුවෝ එකින් එක ප්‍රශ්න හැටියට විමසුවා විමසලා ඒ උත්තර ලබා ගත්තා ඊළඟට බුදුහාමුදුරුවෝ එතනින් නැවතුණේ නැහැ ඊගාවට ඇහුවා තව ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පිළිබඳවම දැන් අර ඉස්සෙල්ලා ඇහුවේ මේ යං රූපං රූපං නිච්ඡං වා අනිච්ඡං වා දැන් මේ රූප 11 ආකාරයකට බුදුහාමුදුරුව බෙදුවා බෙදලා ඇහුවා ප්‍රශ්නේ තස්මාතිය භික්කවේ යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුකං වා හීනං වා පනිත්තං වා යන් දුරේ සම්තිකේවා මේ රූප 11ක් තියෙනවා ඔය ඉස්සෙල්ලා ඇහුවේ තනි එක රූපයක් පිළිබඳව ඊළඟට අතීත රූප වර්තමාන රූප අනාගත රූප අජ්ජත්තික රූප බාහිර රූප ඕලාරික රූප සුකුම වූ රූප හීන රූප ප්‍රනීත රූප දුර රූප ළඟ රූප මේ 11 පිළිබඳවම ඔය ප්‍රශ්න තුන බැගින් බුදුහාමුදුරුව ඇහුවා ඊට පස්සේ වේදනා පිළිබඳවත් ඔය 11 ආකාර වූම ප්‍රශ්න ඇහුවා ඒ වගේම සංඥා සංකාර විඥාන කියන මේ 11 පිළිබඳවම 55 ආකාරයකට ඔය අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛාත්ත ද්වතාවය ඇතුව ආනපාන ප්‍රශ්න ඇහුවා මේ ප්‍රශ්න ඇහිීම තමයි අනත්ත ලක්ෂණ සූත්‍රයේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ මේ ප්‍රශ්න ඇහුවේ ඒ අයට මේ ත්‍රිලක්ෂණය යථා පරිදි තේරුම් අරගෙන මේ අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා අර නිබ්බිදා කියන තත්වයට පත් වෙන්න දැන් ඒක අර මේ 55 ආකාරයටම අහලයි ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං එවං පස්සං මේ සියලු දේ පසක් කොට දැනගත්තට පස්සේ දැකගත්තට පස්සේ ඊට පස්සේ භික්කවේ සුතෝ අරිය ශ්‍රාවකෝ රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරේසු නිබ්බින්දති මේ අනිච්ච දුක්ඛ අනත්ත නිච්ච සුඛාත්ත පිළිබඳ මේ 55 ආකාරයටම මේ ප්‍රශ්න අහලා ප්‍රත්‍යක්ෂ කොට උත්තර නිවැරදි උත්තර ඒ අයට තේරුම් ගත්ත බව තේරුම් ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ එවං පස්සං සුතව අරිය ශ්‍රාවකෝ රූපස්මින්පි නිබ්බින්දති මේ රූපය ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ප්‍රිය අප්‍රිය අතර සුඛ වුණත් දුක්ඛ වුණත් අදුක්කම අසුඛ වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ප්‍රිය අප්‍රිය කියන මේ දෙක අතර මැන්නත් ඒකට නිබ්බින්දති ඒකේ බැඳින්නේ නැහැ ඒ වගේමයි වේදනාව වේදනායපි නිබ්බින්දති ඒ වගේමයි සංඥාය සංඥායපි නිබ්බින්දති ඒ වගේමයි සංකාර සංකාරේසු නිබ්බින්දති ඒ වගේමයි විඥාන විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුත්‍යති විමුත්තස්මින් විමුක්තිමිති ඥානං හෝති කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති ඉදමෝති භගවා අත්තමනා පංචවග්ගයේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දු මේ අනුව මේ පංචවග්ගයේ භික්ඛුන්ලා නිබ්බින්දති කියන තත්වය තමයි නිවන. නිවනමයි නිබ්බින්දති. නිබ්බින්දති කියන එක යථා පරිදි සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං වුණා නම් අය පුද්ගලයා අර උපසම්පජ්ජ විහෙරති කියන තත්වයටපත් වෙලා මගඵල ලබනවා කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති කියන්නේ අරහතුන් වහන්සේගේ අවබෝධයේ අර ලක්ෂණ 6. ඉතින් ඒක නිසා ඒ අරහත්ත්වයටම මේ පස්වග මහණුන්පත් උනේ කොහොමද? මේ රූප වේදනා සංඥා සංකාර පිළිබඳව අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත අයින් කළා නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරජ්ජං විමුච්ඡති කියන සත්‍යය. ඒකමයි අර නිබ්බිධානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිසග්ගානුපස්සී විහෙරති කියන එකමයි මේ නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. කියපු එක. ඉතින් ඒක නිසා මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ මෙක්කන සම්පත්තිය ලබන්නට මේ අර සම්මප්පඤ්ඤාය දට්ඨබ්බම් වෙන. එහෙම නැත්නම් උපසම්පජ්ජ විහෙරති එන්නට උපකාර වූ මේ ධර්මතාවයේ තමා මෙතෙන්දී අත්‍ය අවශ්‍ය දේ තමා උපසම්පජ්ජ විහෙරති වෙන්න අවශ්‍යම දේ තමා මේ පඨම මේ අර අනුධම්ම සූත්‍රයේ තියෙන පඨම අනුධම්ම සූත්‍රයේ තියෙන මේ පජානාති කියන එක අත්‍ය අවශ්‍යයි. නප්පජානාති නම් ඒ පුද්ගලයාට මේ විහෙරෙය බෑ. ඒ වගේම විහෙරස්මිති බෑ. ඒ වගේම පජානාති නෑ, පරිජානාති නෑ, පරිමුච්ඡති නෑ, පරික්ඛා නෑ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ හිතේ ඒ උපත ලැබූ උපත ලබන වර්තමාන මොහොත තුල තමන්ගේ හිතේ උපත ලබන ඒ නිවැරදි දේ පිළිබඳව නිවැරදි ආකාරයට භාවිතා කළ යුතු එකක්ද, භාවිතා නොකළ යුතු එකක්ද, කපා දැමිය යුතු එකක්ද, භාවිතයට ගත යුතු එකක්ද. කපා දැමිය යුතු එකක් නම් කොහොමද ඒ නිබ්බින්දති කියන තත්වයට එන්නේ? අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛත් හිතෙන් අයින් කරලා කියන එක පැහැදිලි කිරීමට තමා මේ සූත්‍ර ධර්ම පහම අනුධම්ම සූත්‍ර හතරත් අනත්ත ලක්ෂණ සූත්‍රයත් එකටම යන සූත්‍ර එකම දෙක මේ විග්‍රහයක්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ හිතේ බැඳීම තමා මේ සියලු දෙයට වෙන්නේ. බැඳින්නේම පංචස්කන්ධයට. අපි මේ පංචස්කන්ධය බැඳුනහම ඒකමයි බර, ඒකමයි බය, ඒකමයි බැම්ම, ඒකමයි රාගය, ද්වේෂය, මෝහය උපදින්නට හේතුව. ඒ නිසා මේ නිබ්බින්දති කියන වචනේ තේරුම් ගත්තොත් නිවැරදිව ඒ පුද්ගලයා ඒකට ඒ බැඳීමෙන් නිදහස් වෙනවා. ඒ බැඳීමෙන් නිදහස් වීමට කරන සියලු දේ අදාළ වෙන්නේ නිබ්බින්දති කියන මේ වචනෙන් විග්‍රහ කරපු දේ. නිබ්බින්දති කියන්නේ කලකිරීම එහෙම නෙමෙයි. නමුත් මුළු ත්‍රිපිටකය පුරාම විග්‍රහ කරලා තියෙන්නේ නිබ්බින්දති කලකිරීමක් හැටියට. ඒකමයි නිවන වැහුවේ. කලකිරීම කියන්නේ මේ ද්වේෂයෙන් කරන වැඩක්. එහෙම නැත්නම් පිළිකුලක් කලකිරීමක් කියන එකක් බුද්ධ දේශනාවට ධර්ම මාර්ගයට ගැලපෙන වචනයක් ක්‍රියාවක් නෙමෙයි. නිබ්බින්දති කියන්නේ නොබැඳීම. මේක තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. අපි බැඳෙන්නෙම අර හිතේ උපන් වේගයට වේදනාවට. ඒ වේගය ප්‍රියනම් අප්‍රිය, ප්‍රියනම් ඒත් බැඳෙනවා, අප්‍රියනම් ඒත් බැඳෙනවා දෙවෙනි වේශයෙන්. ප්‍රියාප්‍රියනම් ඒත් මනිනවා එක තුන්වෙනි වේශය. ඒ එක දෙක තුන තුනෙම වෙන්නේ බැඳින එක. අපි රාගය, ද්වේෂය, මෝහය තුනම සම්බන්ධ වෙනවා, සංඋපදිනවා. ඉතින් ඒක මේ සියලු දේ තේරුම් ගත යුතුයි. මේක තේරුම් ගන්නා තාක්කල් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ කියපු මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන නිබ්බිදා කියන එක තමයි මෙතන විග්‍රහ කළේ. නිවන කියන්නේ එතනමයි. උපසම්පජ්ජ විහෙරති කියන්නේ එතනමයි. මේක තේරුම් ගන්න ඕනේ. ඒකයි අර සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා බුදුහාමුදුරුව දේශනා කළේ. ඒක නිසා මේ සූත්‍ර පහේම තියෙන්නේ අවසාන වශයෙන් අපි මේ භාවනා වැඩසටහනේ මේ ඉගෙනගත්ත සියලු දේවල් වල අවසානම නිට්ටාව තමයි මේ නිබ්බිදාය කියන තත්වයට පත් වෙන්න, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය කියන ටික තේරුම් ගන්න. ඒක ඒ හතර එකතු කළා කිව්වා භව උදුරා දමන්නට උපකාර වන බුද්ධානුස්සතිය. භව උදුරා දමන්නට උපකාර වන බුද්ධානුස්සතිය තමා නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය. අර මරණානුස්සතිය තමා අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කළා, නිච්ච සුඛ අත්ත හිතෙන් ඉවත් කිරීම. ඒ අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කළා, නිච්ච සුඛ අත්ත ඉවත් කළේ නැත්නම් නිබ්බිදා වෙන්න බෑ, නිබ්බිදා වෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න ඕන. වෙන ක්‍රමයකුත් නැහැ. නිබ්බිදා වෙන්න නම් එකම ක්‍රමය තමා අනිත්‍ය අනුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති, දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්ත අනුපස්සී විහෙරති අත් සංඥා පජහති. මේකට මේ ආත්මනාත්මවාදයක් ගාගත්තාම, නිත්‍යයි අනිත්‍යයි කියලා ගාගත්තාම, සුඛයි දුක්ඛයි කියලා ගාගත්තාම මේක සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයේ විකෘති වෙලා අර ආචින්න දේශනාව අනාචින්න දේශනාවක් වුණා. බුද්ධ භාෂිතේ ලපිතය අලපිතය භාෂිතේ වුණා. ඉතින් ඒක නිසා නිවන වැහුණා. නිබ්බිදා කියන එක පිළිකුල් කියන එකට ගත්තා. මේ බුද්ධ දේශනාවේ හැම තැනකම මේ සිංහලට පරිවර්තනය කරනකොට නිවන වහන වැරදි අර පදපරම අර්ථයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා තමයි නිවන වැහුණේ. ඒක තමයි පැහැදිලිව කියන්න තියෙන එකම යථාර්ථය. ඉතින් ඒක නිසා මේ සූත්‍ර හතර මෙහෙමයි. දැන් තව ඉල්ලීමක් කරා අර උපසම්පජ්ජ විහෙරති. එහෙම නැත්නම් මේ උපසම්පදා කියන එක පිළිබඳව ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර ධර්ම 36ක. මේ හැම අවස්ථාවකම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැම එකකම අවසානයේ තියෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍ර. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍ර, ද්විතීය ශ්‍රමණ බ්‍රාහ්මණ, මෙහෙම එක සමන සූත්‍ර, එක සමන මණ්ඩික, මෙහෙම නොයෙකුත් ආකාර සූත්‍ර. මේ හැම සූත්‍රයකම තියෙන්නේ එකම දෙයක්, එකම අදහසක්. මේ ඉන්ද්‍රිය ධර්මවලට අදාළ වූ උපසම්පජ්ජ විහෙරති, ඒ වගේම බල ධර්ම වලට අදාළව, ඒ වගේම සතරාතිපට්ඨානයට අදාළව, ඒ වගේම බොජ්ජංග ධර්ම වලට, ඒ වගේම ඉද්ධිපාද වලට, සම්මප්පදාන වලට, හැම එකටම අදාළව මේ කියන කතාව, මේ උපසම්පජ්ජ විහෙරති කියන එක විග්‍රහ කරලා තියෙනවා. උපසම්පජ්ජ කියන්නේ, උප කියන්නේ අප කැප වෙලා කටයුතු කරන, සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය, පජ්ජ කියන්නේ ප්‍රහාණය කළ, පහදා ඉවත් කරන, විහෙරති කියන්නේ ඒ අනුව වාසය කරන, ඒ කරමින් වාසය. එහෙම නැත්නම් රාගය, ద్వේෂය, මෝහය අප කැප වෙලා ප්‍රහාණය කළ පිරිසිදු වෙන්නට හිත කටයුතු කිරීම, වාසය කිරීම උපසම්පජ්ජ විහෙරති. එහෙම පුද්ගලයා උපසම්පදා කියන වචනෙන් අපි සම්මතයෙන් හඳුන්වනවා. මේ ද්විතීය සමන බ්‍රාහ්මණ සූත්‍රයේ අංගුත්තර මේ සංයුක්ත නිකායේ පස්වෙනි එකේ මම බොහෝම කෙටියෙන් කියන්නම්. යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා චක්කු ඉන්ද්‍රියං නප්පජානත්ති, චක්කු සමුදයං නප්පජානත්ති, චක්කු ඉන්ද්‍රිය නිරෝධං නප්පජානත්ති, චක්කු ඉන්ද්‍රිය නිරෝධගාමිනී පටිපදං නප්පජානත්ති, ඒ වගේම සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය නප්පජානත්ති, නම් ඒ පුද්ගලයා න උපසම්පජ්ජ විහෙරති. ඒ පුද්ගලයා යම් ආකාරයකට යෙහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා චක්කු ඉන්ද්‍රියං පජානාති, චක්කු ඉන්ද්‍රිය සමුදයං පජානාති, චක්කු ඉන්ද්‍රිය නිරෝධං පජානාති, චක්කු ඉන්ද්‍රිය නිරෝධගාමිනී පටිපදම් පජානාති, ඒවගම සෝතගාන ජීවා කායමනෝ ඉන්ද්‍රිය පජානාති, නම් ඒ පුද්ගලයා සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. දැන් මෙතන තියෙන්නේ පජානාති නප්පජානාති. මොකක් පිළිබඳවද? මේ උදයංගම, ඒවගම අත්තංගම, ඒවගම ආස්වාද ආදීනව නිස්සරණ කියන පියවර පහක් තියෙනවා. හැම අවස්ථාවකම හිතේ යම් වේගයක් උපදිනකොට එක සමුදයංච සමුදය වෙනවා. සමුදය ඌ දේ අත්තංගම වෙනවා. අතුපතු දාලා එක වඩා වර්ධනය වෙනවා. ඒක ආස්වාද අස්වාදංච සමුදයංච අත්තංගමංච ආස්වාදංච ආදීනවංච නිස්සරණංච පියවර පහක් තියෙනවා. සියලුම හිතේ උපත ලබන, උපත ලබන්නට ඉඩ තියෙන සියලුම දේ පිළිබඳව ඇහේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනේ, චක්කුංච, සෝතංච, ගානංච, යුවා කායංච, මනෝ, මේ හැම එකක්ම එක අපි පජානාති වෙන්න ඕන. නපජානාති නම් එතන නිවනක් නැහැ, එතන උපසම්පජ්ජ විහෙරති නැහැ. ඒක පජානාති නම් තමන්ගේ හිතේ සමුදයන්ච අලුතෙන් උපදින්නට එනවා. ඒ උපදින දේ අතුපතු දාලා වඩා වර්ධනය වෙනවා. අත්තංගමංච ඒ උපදින දේ අපි ආස්වාදයක් හැටියට අපි ඒක ආස්වාදයේ විඳිනවා. ඒ සුවේ විඳිනවා. ඒ සුවේ විඳ ගමන්ම ආදීනවංච ඒ සුවේ නොඉඳොත් නිස්සරණංච. මේ පහ මේ පියවර පහ සෑම සිතුවිල්ලකටම සෑම දේහකටම සෑම අවස්ථාවකටම සෑම ධර්මයකටම සෑම ක්‍රියාවකටම අදාළයි. මේක යම් කිසි කෙනෙක් පජානාති නම් ඒ පුද්ගලයා උපසම්පජ්ජ විහෙරති, සම්පහදා ඉවත් කරන්නට හැපකැප වෙලා කටයුතු කරන්නට සුදුසු පුද්ගලයෙක් වෙනවා. ඒක නොකරනවා නම් ඒක තේරුම් ගන්න නැත්නම් මේ සමුදය සමුදය හැටියට, අත්තංගමය අත්තංගමය හැටියට, ආස්වාදය ආස්වාදය හැටියට, ආදීනවය ආදීනවය හැටියට, නිසරණය නිසරණය හැටියට තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා නප්පජානාති. ඒ පුද්ගලයා න උපසම්පජ්ජ විහෙරති. ඒ පුද්ගලයා උපසම්පදා උනේ. එහෙම නැත්නම් නිවනට මේ උපසම්පජ්ජ විහෙරති කියන්නේ නිවනමයි, මගඵලමයි. මේක සතර අධිපට්ඨානෙටත් ওই විදිහටම කියලා තියෙනවා. සතර ඉද්ධිපාද වලටත් ওই විදිහටම කියලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම වලට, බර ධර්ම වලට, බොද්ධංග වලට, සියලු දෙයට ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය සහ සංයුක්ත නිකාය හැම තැනකම මුල ඉඳන් අගට මේ කරුණු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැම තැනකම මේ කතාව කියලා තියෙනවා. මේ උපසම්පජ්ජ විහෙරති එකක් කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඒක අනුම මේ නිවනට උපසම්පජ්ජ විහෙරති කියන තත්වයට පත් වෙනවා කියන එක තමයි මේ සියලු සූත්‍ර ධර්මවල පැහැදිලිව කියලා තියෙන්නේ. ඒ නිසා සංයුක්ත නිකායේ 2, 3, 4, 5 සියලු පොත්වල 6 අවසාන වශයෙන් මේ උපසම්පජ්ජ විහෙරති කියන සූත්‍ර හැම තැනකම අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට අදාළව විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තොත් ඒකට සතර අධිපට්ඨානයයි මුල් වෙන්නේ. එහෙම නැත්නම් සතර අධිපට්ඨානයේ පීඨා කටයුතු කළොත් ඒ පුද්ගලයා උපසම්පජ්ජ විහෙරති වෙනවා. ඒ මිසක් මේ අපි සම්මතයෙන් සම්ප්‍රදායෙන් වාක්‍යයක් කියලා අර මේ ගංගේ ගිහිල්ලා උපසම්පදා වෙනවා කියන එක බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අදාළ උපසම්පජ්ජ විහෙරති නෙමේ. ඒක සම්මතයක් සම්ප්‍රදායක්. ඒක අර බුද්ධ භාෂිතේ නෙමේ, ඒක සම්මතය. ඒක පස්සේ කාලෙක මේ නිවන් දකින්නට මඟපල් ලබන්නට බැරි අය සම්මතයෙන් මේ උපසම්පදාව පවත්වාගෙන යන්නට උපකාර වෙන ආකාරයට මෙහෙම එකක් සම්මත කළා. සම්ප්‍රදායක් හැටියට අදත් කරමින් යනවා, හෙටත් කරමින් යනවා. ඔය කිසිම කෙනෙක් මේ බුද්ධ භාෂිතේ උපසම්පජ්ජ විහෙරති කියන තත්වයට පත් වෙන්න නම් සං දැකලා සමුදයන්ච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භූත ඥාන දර්ශනං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියන තත්වයට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් අප කැප වෙලා සම්පහදා ඉවත් කරන්නට පජානාති කියන තත්වය තියෙනවන. පජානාති තේරුම් ගත්ත පුද්ගලයාට අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච භයිනං කරන්න පුළුවන්. ඒකයි උපසම්පජ්ජ විහෙරති කියන්නේ. ඒ මිසක් මේ සම්මතයෙන් සම්ප්‍රදායෙන් සිල් වාක්‍යයක් කියලා හෝ අර ගඟ කියලා උකේතුක මොකද්ද මේ කර්මයක් කරලා, ඒක සම්මතයක් සම්ප්‍රදායක් මිසක් නිවනට උපකාර වන දෙයක් නෙමෙයි. ඒක නොකලත් මේ සංපහදා ඉවත් කරන්න මේ ධර්මයේ තේරුම් ගත්තොත් මේ සතර අධිපට්ඨාන ඉඳන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා බුද්ධ භාෂිතයෙන් උපසම්පජ්ජ විහෙරති කියන தത്വයට පත් වෙනවා කියන එක තමයි මේකේ තේරුම. තිපරිවට්ටේ නෙමේ ඒක අනුක්‍රමිකව මේ කෙලෙස් අයින් කරන ගලවදන කපලදාන අන්තිම වාක්‍ය පරික්ඛය ජානතෝ පළවෙනි එක. ඔතන ජානතෝ නැහැ. දෙවෙනි එක පජානාති. තුන්වෙනි එක පරිජානාති. හතරවෙනි එක පරි මුච්චති. අවසාන එක පරික්ඛය. රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය, ආසවක්ඛය, කම්මක්ඛය සියලු දේ පරික්ඛය. ඒක කපලා අවසන් කළා. ආයි නැවත ඒ බැම්ම ඒ ඇඳිත්ත ඇත්ති නෑ. එතකොට මේ පජානාති කියන වචනේ තමා මේ බුද්ධ දේශනාවේ ඉතාම බලවත් ඉතාමත් වැදගත් වචන. නමුත් මුළු ත්‍රිපිටකය පුරාම පරිවර්තනය කරලා තියෙන්නේ මොකද්ද? දැනුම. මේක දැනුම නෙමෙයි. දැනුම කියන්නේ ජානතු. පජානාති කියන්නේ පජානතු කියන්නේ දැනුම නෙමෙයි. ඒක තමයි එතන තමයි වැරදුනේ. මොකද්ද පජානාති කියන්නේ? තමන්ගේ මේ අධ්‍යාත්මය තුල ඇතිවන අලුතෙන් උපදින ප්‍රජනනය වෙන ජනිත වෙන තත්වය පිළිබඳ දැනුම. ඒකයි තමන්ගේ හිතේ ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපයට අපි පටිච්ච වෙලා අපේ හිතේ අලුත් තත්වයක් ප්‍රජනනය වෙනවා. තේරුණාද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. අන්න ඒක දැනගත්තොත් අන්න පජානාති. ඒක දැනගත්තොත් පජානාති. දැන් ඔය මහත්තයා මෙතන ඉන්න දැන් ගෙදර ඉන්න රූපයක් දැන් මෙනෙහි කරන්න පුළුවන්ද? ගෙදර ඉන්න ළමයාව එක්කෝ අර වෙන කොහේ හරි ඉන්න ළමයාව දැන් මෙනෙහි කරන්න පුළුවන්ද? ඈ, ඒක දුර. අතීතේ රූපෙකුත් මෙනෙහි කරන්න පුළුවන්. ඒක මොනවාද? අතීත රූප. අනාගතේ රූපෙකුත් අපිට මෙනෙහි කරන්න පුළුවන්. දැන් තමන් හෙට යනවා අර දරුවව බලන්න. ඒක අනාගත රූපයක්. අර එදා ගියා එන්න ඉස්සෙල්ලා දරුවා බලන්න. ඒක අතීත රූපයක්. ඒ වගේම ගෙදර දැන් දොර ඇරලාද වහලාද කියලා අපි හිතනවා දැන්. ඒක මොකද්ද? දුර රූපයක්. අජ්ජත් බහිද්ද කියන්නේ දැන් තමන්ගේම දේක තහ බාහිරදී. බාහිර පුද්ගලයෙක් ගැන. නෑ, දැන් තමන්ගෙම හිතේ මේ වෙලාවේ තියෙන සුවය හෝ දුක හෝ සැප හෝ මොනහරි හෝ පිළිබඳව තමන්ගේ අධ්‍යාත්මික දෙයක් බලන්න පුළුවන්. බාහිර දෙයක් ගැන බලන්නත් පුළුවන්. ඒක අජ්ජත්තික බාහිර. දැන් මේ රූප 11ක් තියෙනවා, වේදනා 11ක් තියෙනවා, සංඥා 11ක් තියෙනවා, සංකාර 11ක් තියෙනවා, විඥානම 11ක් තියෙනවා. 11 + 5 55ක් තියෙනවා. ඔය 55ම අපි උපාදානය කරගන්නවා. ඔය 55ම අපි උපාදාය රූප හැටියට උපාදානය කරගන්නවා. දැන් බොහෝ දුරට මිනිස්සු අතීත රූප තමයි මේ උපාදානය කරගන්නේ. අතීත රූපමයි. ඒක තමයි කියන්නේ. මේ හැම මොන රූපයක් ආවත් ඒක නිච්චසේ පවතිනවද? නිච්චංවා අනිච්චංවා. සුඛසේ පවතින සුඛංවා දුක්ඛංවා. අත්තංවා අනත්තංවා. ඒකට අපි ඒ අපේ උත්තරේ අනිච්ච නම් දුක්ඛ නම් අනත්ත නම් නිබ්බිදා කියන තත්වයට අපි පත්විය යුතුයි. නිච්ච නම් සුඛ නම් අත්ත නම් මොකද? අපි එකෙන් අභිනන්දනයක් වන්දලා ඒක උපාදානය කරගෙන ඒක බැඳිනවා. එතකොට අපි බැඳෙන්නේ ඔය රූපයට. ඒක නිත්‍යයි සුඛයි අත්තයි. ඒකෙන් නන්දි අභිනන්දනයක් තමන්ට ලැබෙනවා. ආස්වාදයක් ලැබෙනවා. දැන් මෙහෙමයි. එකවරම යම් සිතිවිල්ලක් හෝ ක්‍රියාවක් හෝ කතාවක් හෝ වචනයක් හෝ මෙනෙහි කරනකොට අපි ඒක ආස්වාදයයි ආදීනවයයි දෙකම කල්පනා කරන්න. පුළුවන් නම් ආදීනවේ ඉස්සෙල්ල කල්පනා කරොත් වැඩිය හොඳයි. ආදීනවේ කල්පනා කළොත් ඒක අපි කල්පනා කරන්න ඕන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේක නිච්චසේ පවතින්න නිච්චංවා අර පස්වග මහණුන්ගෙන් අහුව ප්‍රශ්නේ තමයි. නිච්චංවා අනිච්චංවා සුඛංවා දුක්ඛංවා ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අවතාති. තමා තුනින්ම තමන් ප්‍රශ්න කරලා තමන් මහණ්ඩුවට බැඳෙන්නේ ඒක නිච්චයි සුඛයි අත්තයි කිව්වොත් තමයි බැඳෙන්නේ. අනිච්චනම් දුක්ඛනම් අනත්තනම් නිබ්බිදා බැඳෙන්නේ නෑ. අපි මේ මට කැමතිසේ රිසිසේ මනාපසේ පවත්වන්න බැරි නම් තව මොහොතකින් මේක වෙනස් වෙලා යනවනම් මම මොකටද මේක බැඳින්නේ? මම මේක නිදහස් වෙන එක තමයි හරි. ඒක තමයි නිස්සරණය. එතනම අනාත්මනාත බව තියෙනවා. එතනම නිස්සරණය තියෙනවා. පරිජානාති කියන්නේ ඒක ඊට වඩා දැන් පජානාති වූ අවස්ථාවේ තමයි පරිඥාන. පරිඥාන එතන පූර්ණ. පූර්ණ වශයෙන් අභිඤ්ඤය කියන එකම තව වචනයක් පරිජානාති. පරිමුච්ඡති කියන්නේ පූර්ණ වශයෙන්ම මිදී නිදහස් වෙනවා. නිදහස් විය යුතු නිබ්බිදා කියන එකට තව වචනයක් පරිමුච්ඡති. පරික්ඛා කියන්නේ කපලා බැම්ම ඇඳුත්ත නැවත ඇඳෙන්නේ නැති ආකාරයට නිදහස් වෙන පරික්ඛයා. ඒ අනුව දුක්ඛස්මාති අවසාන. දුක්ඛ කන්දස අවසාන. දැන් බුදුහාමුදුරුවෝ එක එක සූත්‍රවල එක එක වචන මේවට විග්‍රහ කළා තියෙනවා. හැබැයි පජානාති තමයි දැනගත යුතු පළවෙනි වචනේ. හැම තැනකම තියෙන මොකද්ද? පජානාති තියෙනවා. දැන් බෞද්ධයෝ මං හිතන්නේ ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ හරි ඔය කියන තැනකවත් ඔය පිරිවෙනකවත් මේ පජානාති කියන වචනේ හරියට කියා දෙනවා කියලා විග්‍රහ කරනවා. එකමයි අඩුව, එකමයි ප්‍රශ්නේ. ජානතෝ කියනවා දැන් ත්‍රිපිටකේ පරිවර්තනය කළා තියෙනවා ලක්ෂ වාරයක් තියෙනවා පජානාති. ලක්ෂ වාරෙම කියන්නේ දැනගනි දැනුම. ඒක දැනුමට එහා ගිය දෙයක් තියෙනවා. ජානතෝ කියන්නේ දැනුම, පජානාති කියන්නේ දැනුම නෙමෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. එතනින් එහාට යන්න බෑ. පරිජානාති වෙන්නත් බෑ. පරිමුච්ඡේදී වෙන්න, පරික්ඛා වෙන්න මොකක්වත් කරන්න බෑ. දැන් දැනුම කියන එක ඕන පුතග්ඤ පුද්ගලයෙකුටත් දැනුමක් තියෙනවා. දැන් මේ ඥානතෝ කියන එක දැනුම නෙලියලා තියෙන්නේ. දැනුම කියන එක තමන්ගේ මිම්මෙන් මනෙලා දැනගන්න එක. ඒක නෙමෙයි මේ කතාව. ඒකයි වෙනස. දැන් දැනුම කියන එක ඕනම මිනිහෙකුට මනසක් තියෙන ඕනම මිනිහෙක් තමන්ගේ මනුමෙන් මනලා කෝදුවෙන් මනලා මිම්මෙන් මනලා දන්නවා. ඒක නෙමෙයි මේක. ඈ මොකද්ද? අනුසය. අනුසය කියන්නේ අනු කියන්නේ මොකද්ද? අලුතෙන් වර්තමාන මොහොතේ යම් දෙයක් උපදිනවනම් ඒ දේ තමයි සය. සය කියන්නේ ගොඩ ගැහෙන එකතු වෙන දේ. දැන් වචන දෙකක් තියෙනවා අනුසය ආසය. අනුසය ආසය ඥාන. දැන් සය කියන වචනේ මේ දෙකටම පොදුයි. සය කියන්නේ මොකද්ද? එකතු වෙනවා, ගොඩ ගැහෙනවා, රැස් වෙනවා. දැන් ජලය එකතු වෙනවා නම්, ගොඩ ගැහෙනවා නම්, රැස් වෙනවා නම් අපි එතෙන්ද කියනවා ජලාසය. මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවේ ඔය යම් යම් දේවල් ගොඩ ගැහෙන හැම තැනකටම ඔය සය කියන වචනේ කියනවා. අපි දැන් කටින් කන කෑම ගිහිල්ලා එකතු වෙනවා, ගොඩ ගැහෙනවා, රැස් වෙනවා තැනක. එතෙන්ට කියනවා ආමා ආම කියන්නේ ආහාර. ඒ වගේම පිත්තාසය, මුත්‍රාසය, ගර්භාසය, අග්ඤාසය මෙහෙම තියෙනවා. සය කියන්නේ ඒ යම් යම් දේ පිත ගොඩ ගැහෙන තැන පිත්‍යාසය. අර උෂ්ණත්වය ගොඩ ගැහෙන තැන අග්ඤාසය, අග්ගි. අග්ඤාසය කියන්නේ අග්ගි, ගිනි ගොඩ ගැහෙන තැන අග්ඤාසය. මුත්‍රය එකතු වෙන තැන මුත්‍රාසය, ගර්භාසය, මේ සියලු දේ යම් යම් දේවල් එකතු වෙනවා. ඒ මේ කරජකයි. මේ මනෝමය කය තියෙනවා ඕ වගේ යම් යම් දේවල් එකතු වෙන ගොඩ ගැහෙන තැන. ඒ එකතු වෙන්නේ අනුසය ආසය හැටියට. ඒවා මේ කරජකය එකතු වෙන දේවල් නෙමෙයි. ඒවා අපිට වෛද්‍ය විද්‍යාවෙන් හෝ භෞතික විද්‍යාවෙන් කපල බලලා මේ ආසය දකින්න බෑ. හැබැයි එහෙමත් දෙයක් මනෝමය කයේ ගොඩ ගැහෙනවා, එකතු වෙනවා. ඒවට කියනවා ඒව මේ බුදු දහමේ බුදු ඇසට විතරයි ඒක දකින්න පුළුවන්. ඒවට කියනවා ආසය. ඒ ආසය කාමාසය, භවආසය, දිට්ඨාසය, අවිද්‍යාසය හැටියට කොටස් හතරකටත් බුදුහාමුදුරුව බෙදලා විභංග කරලා පෙන්නනවා. හැබැයි උපදිනකොට උපදින්නේ අනුසය. තැන්පත් කර වෙනකොට තැන්පත් වෙන්නේ ආසය හැටියට. අපිට ඒක තැන්පත් වෙච්ච දේ දැන් අපිට වෙනස් කරන්න බෑ. තැන්පත් වෙච්ච දේ ධර්මතාවයෙන්ම යම් කිසි කාලකට පස්සේ සබ්බේ ධම්මා අනාත්තාති නිසා ඒක ගෙවිලා වැය වෙලා ඉවර වෙනවා. ඒ අපි අලුතෙන් එකතු කරගන්න වර්තමාන මොහොතේ එකතු කරගන්න අනුසය අපි අනුසය හැටියට ගිල්ලොත්, එහෙම නැත්නම් ඇතුළට ගත්තොත් ගති හැටියට ඒක ආසය වෙනවා. ඒක ගත්තට පස්සේ දැන් අපිට ඒක කරන්න විදිහක් දෙයක් නැහැ. දැන් අපිට කරන්න තියෙන එකම දේ තමයි අනුසය හැටියට අලුතෙන් ගන්නා දේ තේරුම් අරගෙන ඒකත් අර පජානාති නැන්නම් බෑ. ඒ අනුසය න අනුසේති කිරීම. අනුසය න අනුසේති කිරීම. ඒ න අනුසේති කරන්න නම් අපි අනුස්සති අනුපස්සනා වඩන්නම ඕන. වෙන මොනවා කළත් මොනවා වැඩුවත් අනුසය න අනුසේති වෙන්නේ නැහැ, අනුපස්සනා කළේ නැත්නම්. අනුපස්සනා කිරීම තමයි පළමුවෙනි එකම මූලික අවශ්‍යතාවය. මේ අනු තේරුම් ගත්තේ නැත්නම් අනුසය තේරුම් ගන්නත් බෑ, අනුස්සති තේරුම් ගන්නත් බෑ, අනුපස්සනා තේරුම් ගන්නත් බෑ, න අනුසේති වෙන්නෙත් නැහැ, නිවන තේරුම් ගන්නත් බෑ. අනුසය දිගටම ගන්නවනම් ඒ පුද්ගලයා අනුසෝතගාමි. අනුසය ගන්නෙ නැත්නම් ඒ පුද්ගලයා පටිසෝතගාමි. නානුසේති නම් පටිසෝතගාමි. එතකොට මේ අනු කියන වචනේ අද සිංහල භාෂාවේ අපි භාවිතා කරන්නේ එක්ක අංසු හැටියට. අංසු කියන කියන එකටත් අපි ගන්නවා අනු කොටස්, උප කොටස් අනු. ඒ වගේම අර දැන් ත්‍රිපිටකේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ කායේ කාය අනුපස්සනා, කායෙහි කය අනුව බලනවා. ඒ දෙකම වැරදි. කායෙහි කය අනුව බැලීම කිසිසේත්ම හරි නැහැ. මේ අංසු උප කොටස් බැලීම ඒත් හරි නැහැ. ඒ දෙකම වැරදි අර්ථයක්, වැරදි භාවිතයක්, වැරදි දෙයක්. අනු කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් අපි මේ ඇතුළට ගන්න දේ. මොකද්ද? ඔව්, දැන් මේකේ තියෙන්නේ මේක මේ ගාථාව කියන්න දවසකිනුත් බෑ. මේක තියෙන්නේ සංඛ්‍යානේ රාගය, ద్వේෂය, මෝහය. සාරයි කියලා, ප්‍රියයි මනාපයි කියලා අපි රාගයෙන් ප්‍රිය දේට ඇලුනොත් ඒවගම ද්වේෂයෙන් අප්‍රිය දේට ගැටුනොත් සංසාර. ඒවගම ප්‍රිය අප්‍රිය අතර මැනීමත් සංසාර. සාරෝග සියලු රෝගවලට මුල මොකද්ද? හේතුව මොකද්ද? නිදානය මොකද්ද? සං රාගය ද්වේෂය මෝහය සාරයි වටිනවා ප්‍රියයි මනාපයි මිහිරි කියලා ප්‍රිය දේට ඇලීම අප්‍රිය දේට ගැටීම සහ ප්‍රිය අප්‍රිය අතර මැනීම තමා සංසාර. අනේක ජාති සංසාරනුත් ඒකයි. බුදුහාමුදුරුවොත් අර බෝධිසත්ව කාලේ පුබ්බේව මේ අසම්බෝධි අසම්බුද්දස්ස කාලේ බුදුහාමුදුරුවොත් සංසාරයි කියලා තමා මේ හිටි. ඊට පස්සේ සං අසං කරන්න පුළුවන්. සං රාගය ද්වේෂය මෝහය අත්තරිනවා. අලෝභ අදෝස අමෝහ අසං. ඊට පස්සේ මේ සං කය කරන්න පුළුවන්. ඒක තමයි අර සංසාර සාරෝග විනි කොහෙන්ද කොහමද අසං කරන්නේ? විනීත නීසං. නීසං සං වලින් නිදහස් වෙන්න නැති කරන්න නොබැඳෙන්න පුළුවන්. මේ වගේ මේ ගාථාවේ දෙපැත්ත ද්වතාවය සං අර එකතු කර ගැනීම සහ සං කපා අයින් කළා අස් කිරීම පිළිබඳව මේ 24 ගාථාවෙන් මේ පේලියකම අර ගාථා පේලි හතරක් තියෙනවා. 4 + 3 = 12. 12 දෙපැත්තක් තියෙනවා 24. 24ම සං අසං නීසං විසං විග්‍රහ කරලා තියෙනවා. සං විසං හෝ අසං හෝ නීසං හෝ එක පැත්තක තියෙනවා. අනිත් පාර සංසාර පැත්තේ තියෙනවා. නැහැ, සංකිට්ඨේන කියන්නේ සංකතයක නියත ලක්ෂණ තුනක් තියෙනවා. සංකතයක නියත ලක්ෂණ තුනක් තියෙනවා. මොනවාද තුන? අනිත්‍යයි. මේක නිත්‍ය නැහැ. මේක විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා අනිත්‍යභාවයටපත් වෙනවා. අනිත්‍යයි. මේක මේ සංකතයක් අනත්තයි. මේ සංකතයක් පටිච්ච සමුප්පන්නයි. අනිත්‍යයි අනත්තයි පටිච්ච සමුප්පන්නයි. මේ අනත්ත වූ අනිත්‍ය වූ පටිච්ච සමුප්පාද වූ ලක්ෂණ තුනක් ඇති සංකතයක් අපි උපාදානය කරගත්තොත් අපිට උරුම වෙන දේ මොකද්ද? දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් අද ඔය සංකිට්ඨේන කියන්නේ පරිවර්තනය කළ තියෙන සංක්ෂිප්ත වශයෙන්. එහෙම නැත්නම් කෙටියෙන්ම මේ ඔය ඔක්කොම කියලා. එහෙම බුදුහාමුදුරුව එහෙම මේ කෙටියෙන් විග්‍රහ කරන්නේ නැහැ. මේකේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ ලක්ෂණ තුන නැතිුණා නම් ඔය පංචස්කන්ධයම උපාදානය කර ගැනීම නිවන වෙන්න පුළුවන්. හැබැයි මේ උපාදානය කරගන්නා සියලු දේ නිච්ච නැහැ, අනිච්චයි. අත්ත නැහැ, අනත්තයි. පටිච්ච සමුප්පන්නයි. ඒක ලක්ෂණ තුනක්, නියත ලක්ෂණ තුනක්. ඒ නියත ලක්ෂණ තුනම තමයි සංකිට්ඨේන. තේන කියන්නේ තුන. සංකතයක නියත ලක්ෂණ තුන සංකිට්ඨේන. එහෙම නියත ලක්ෂණ තුනක් ඇති පංචස්කන්ධය තමයි අපි උපාදානය කරන්නේ. ඒකයි දුකට හේතුව. ඒක ගුණ නමය මෙනෙහි කිරීම. ඒක මෙනෙහි කිරීම එක අනුස්සතිය නෙමෙයි. ඒක බුදු ගුණ සජ්ජායනා කිරීම, බුදු ගුණ තමන් තුළ ඇති කර ගැනීම වගේ දේවල්. නමුත් මේ බුද්ධානුස්සතිය කියන එකේ තේරුම භව උදුරා දමන්නට උපකාර වන අනුස්සතිය. තේරුණාද? භව රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාර වන, කපා දමන්නට උපකාර වන අනුස්සතිය බුද්ධානුස්සතිය. අරක බුදුගුණ මෙනෙහි කිරීම හෝ බුදුගුණ සජ්ජායනා කිරීම, බුදුගුණ ගායනා කිරීම, ඒක වෙන්න පුළුවන්. මෙනෙහි කළාට හරියන්න. තමන් තුලත් ඔය එක බුදුගුණයක් හරි තියාගන්න නම් බව උදුරා දාන්න. එක බුදු ගුණයක් හෝ තමන්ගාව බව උදුරා නොදම බුදු ගුණ එන්නේ ලැබෙන්නේ නැහැ. ඉතින් හේතුඵල ධර්මයට බහගලපා බලාම තමයි බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි නොකර බුද්ධානුස්සතිය වඩන්න බෑ. ඉතින් ඒක නිසා මේවා දැන් ඔක්කොම මේ බුද්ධ කියන වචනේ තේරුණාද? මිනිස්සු හැමතැනම අර චරිතයකට පුද්ගලයෙකුට ශාස්ත්‍රූන් වහන්සේට ඇඳලා බුද්ධ නෙමෙයි ඒ ගෞතම සාක්‍යමුනිින්දයන් වහන්සේ. ඒක හරි. සියලු බුදුවරු අරහත් බුද්ධ, පච්චේක බුද්ධ, ලෞතුරා බුද්ධ, ඕනම කෙනෙකුට අද වුණත් බුද්ධ වෙන්න පුළුවන්. කොහොමද? බව උදුරාදා. ඒ බව උදුරාදා වෙන සියලුම දෙනා බෞද්ධ උත්සාහ දරන. තේරුණාද? බව උදුරා දැමීම තමයි බුද්ධ කියන්නේ. යම් තැනක තියෙනවා නම් අර සාක්‍ය මුනිින්ද්‍රයන් වහන්සේ, ශාස්ත්‍රූන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ අන්න ඒවා අර එක හරි. හැබැයි බුද්ධ කියලා තියෙනවා නම් යම් තැනක එතන අදහස තියෙන්නේ මොකද්ද? බව උදුරා දැමීම. රාග බව, ද්වේෂ බව උදුරා දැමීම. මරණය මේකේ මරණ අනුස්සතිය මරණය මෙනෙහි කිරීම නෙමෙයි. දැන් අපි මේ මරණයට නිච්ච සුඛාත්ත තියෙන්නේ අපි මැරෙන්නේ නැහැ කියන එක. නිච්ච සුඛාත්ත තියෙනවා නම් මොකද ඒකේ තේරුම? මැරෙන්නේ නැහැ. නොමරණ මිනිස්සු වැඩ කරන්නේ නිච්චයි සුඛයි අත්තයි. අනිච්ච දුකානත් මෙනෙහි කරනවා නම් අපේ අර හිතේ තියෙන නිච්ච සුඛාත්ත නැති වුණ ගමන් අපි ඒක තමයි මරණ අනුස්සතිය. ඔය දෙකම ඒ අනුස්සති දෙකම වැරදි විදිහට අද භාවිතයට අරගෙන පදපරම විදිහට අද අරගෙන නිවන වහන්නමයි ඒක අරගෙන තියෙන මේ විදිහට. ඒකෙන්මයි නිවන වැහුනේ. මාරයට ණය වෙනවා. මරණයටපත් වෙනවා. ඒ නිසා අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කළා නම් මරණ අනුස්සතියේ මරණයගේ මාරයගෙන් බේරෙන්නේ නිබිදා වෙනවා. උදැන් අපි අත්තවසයෙන් මාද බුද්ධාගමේ ඔය පන්සලේ ඉන්න හාමුදුරුව සංග අර පන්සලේ තියෙන පොට්ටික දම්ම අර බුදු පිළිමේ බුද්ධ නැද්ද? ඒ නාම පද ඒ තුන අපි අර බුදු සරණයි, දම් සරණයි, සංඝ සරණයි කියන්නේ අර තුන. ඒ සරණින් අපිට නිවන් දකින්න බෑ. පන්තලේ ඉන්න හාමුදුරංගෙන් හෝ පොත් පන්තලේ පුස්තකාලේ තියෙන දහම් පොට්ටිකෙන් හෝ බුදු පිළිමෙන් හෝ බුදු හාමුදුරංගෙන් හෝ නිවන් දකින්න බෑ. අපි නිවන් දකින්න නම් ගච්ඡාමි සරණං බුද්ධං භව උදුරා දාන්න ඕන. පළවෙනි එක ගච්ඡාමි සරණං ධම්මං හේතුඵල ධර්මයට බහගලපා බලා ආතාපි සම්පජානෝ සතිමා වෙන්න ඕන. ඒ වගේම මේ සංසාර සම්බන්ධය ගහලා බිඳලා කපලා දාන්න ඕන. ඒක ක්‍රියාපද තුනක්. බුද්ධං, ධම්මං, සංඝං ක්‍රියාපද තුනක්. දැන් අද අර අනිත් පැත්ත කණපිට ගැහුව ගමන් ක්‍රියාපද තුන, නාමපද තුනක් බවට පත් වුණා. ඒක තමයි ආගම. ක්‍රියාපද තුන අද නාමපද තුනක් වෙලා. අද බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි කියනවා. නමුත් කවුරු හරි අර අරණ විභංග සූත්‍රයේ බැලුවා නම් එහෙම මොකද්ද මේ සරණ කියන වචනේ විග්‍රහ කරලා තියෙන්නේ? සරණ කියන්නේ මේ පැවැත්ම පවත්වාගෙන යනවා. රණ බව සරණ කරගෙන. රණ සරණ. ඔය සම්මත සත්‍යයක් තියෙන ලෝකේ පැවැත්වාගෙන යන්න පැවැත්මට පරම සත්‍යය තියෙන ලෝකෙන් එතර වෙන්න කියන්නේ. ඔය ඒක සම්මත සත්‍යය. ඒක පැවැත්ම. ඒක පැවැත්ම. ඒකේ වරදක් නැහැ. අපි ඒකට උරණ වෙන්න ගැටෙන්න ඕනේ නැහැ. ඔය ආගම තීච්ඡාවේ ආගම ඕනේ. දැන් ආගම තිබුණ හින්දනේ අද අපිට මේ අපි මේ භික්ෂුන් වහන්සේලා ඉන්නේ උපාසක මහතුරු ඉන්නේ නෝන්ලා ඉන්නේ මේ ධර්මයේ තියෙන්නේ ඔක්කොම මේ සම්මත පැවැත්ම තියෙනවා තිබුණ නැත්නම් ඒකත් අපිට මේ ධර්මයක් හොයාගන්න විදියක් නැහැ ඒක නිසා ඔය සම්මත මේ ආගම තිබිච්චාවි ඔය පුද පූජා වැඳුම් පිදුම් බෝධි පූජා පවත්වන එක පන්සිල් ගන්න එක ඒවා අපින කඩන්න ඉවත් කරන්න අයින් කරන්න ඕනේ නැහැ ඒක චාරිත්‍ර වාරිත්‍ර හැටියට හොඳ යහපත් සමාජයක් පවත්වන්න උපකාර වෙන නිසා ඒවා තීච්චා හැබැයි නිවන් දකින්නට ඒවෙන් පුළුවන් කමක් නැති බව සාතික කොට ප්‍රත්‍යක්ෂ කොට හැම කෙනෙක්ම දකින්න ඕන ඒක තියෙන්නේ පැවැත්මට පමණයි පැවැත්මේ නිවනක් නැහැ නිවනේ පැවැත්මක් නැහැ ඒ නිසා මේ ලෝකයෙන් එතෙර වෙන්න නම් අපි ඒ සම්මත සත්‍ය තුලම තියෙන පරමාර්ථ සත්‍ය විද බලා වේදිතබ්බෝ විඤ්ඤෝ හීති බකින්න ඕන. එතකොට නිවන දකිනවා පරම සත්‍ය. පරමාර්ථ සත්‍ය. විපස්සනා කියන්නේත් අනුපස්සනා කියන්නේත් ඔක්කොම ඒව. ඒකමයි. ඈ ඔව් ප්‍රතිඵලය තමයි කුණු මුල් තුන ගලවා යෑම සතර අනුසති වඩනකොට වෙන්නේ මොකද කුණු මුල් තුන ගලවලා අස්සල යන ඒක පූර්ණ වෙනවා සතර හදිපට්ඨානේ සතර අනුසති වඩනකොට කුසල් මූලේ පූර්ණ වෙන කුණු මුල් තුන ගලවලා යනවා දැන් ඒ කියන්නේ මොනවද කරුණු? දැන් මෙහෙමයි. බුදුහාමුදුරුවෝ ගාවට ගිහිය හැටියට ආපු අය ඊට පස්සේ මේ බණ අහලා හිතේ උපසම්පජ්ජ විහෙරති වුණා. හිත පජානාති වුණා. තේරුණාද? යථාභූත ඥාන දර්ශනේ ලැබුවා. ලැබුවට පස්සේ සම්මත වශයෙන් පැවිදි උපසම්පජ්ජ විහෙරති වුණා. මුලින් උනේ මොකද්ද? මුලින් උනේ මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ ලැබිලා සුද්ධාන සංවරේ සීලමේ ඥානේ ලැබුණා. ඊට පස්සේ මග නොමග දැක්කා. ඒ අනුව සම්මතයෙන් අර බුදුහාමුදුරුවන්ගේ මේ ශ්‍රමණ තත්ත්වයට පත් වෙන්න ඇප කැප වෙලා කටයුතු කරන්න උපසම්පජ්ජ පැවිදි වුණා තබ්බජ්ජා වුණා පැවිදි වුණා උපසම්පජ්ජා වුණා ඒක හරි හැබැයි අර හිතේ පළවෙනි එක ඇති උනේ උපසම්පජ්ජ විහෙරති කොහෙද ඇති වෙන්න ඕන හිතේ පජානාති ඒකයි සෝතාපන්න මාර්ගයේ ඵලයට පත්වෙන්න හෝ ඒ සඳහා සුදුසුව ඒ තරම් වැරදරන හෝ අය මහණ වුණා. ඒ අතරම බුදුහාමුදුරුවෝ කිසිම අනුදැනීමක් නැතුවත් මහණ වුණා. දේවදත්ත මහණ වුණේ බුදුහාමුදුරන් ගැන දැනුමක් නැතුව නෙමෙයි. බුදුහාමුදුරුවෝ මහණ කෙරෙව්වෙත් නැහැ මහණ කළෙත් නැහැ. ඒ කාලේ ශ්‍රමණ බමුණන් හැටියට පරිබ්‍රාජිකයන් හැටියට තීර්ථකයන් නිගංගන්තයන් හැටියට සිවුරු දාගෙන මහණ වෙලා හිටියා. නෑ නෑ මා බුදුහාමුදුරුවෝ කවුද කම් මහණ කලේ නෑ ඒ කාලේ බුදුහාමුදුරුවෝ එහෙම මේ මහණ කෙරෙව්වේ නෑ නෑ බුදුහාමුදුරුවෝ මහණ කෙරෙව්වේ නෑ ඒ අය මහණ වුණා එකටම ඒ පොත්වල තියෙන පස්සේ කාලෙක මෙහෙම මහණ කෙරුවා කියලා මහ මේ සිවුරු ඇඳෙව්වේ බුදුහාමුදුරුවෝ නෙමෙයි ඔව් දැන් රාහුල හාමුදුරුවන්ව බුදුහාමුදුරුවෝ මහණ කෙරෙව්වේ නෑ සරියුත් හාමුදුරුවන්ට කිව්වා මහණ කරවන්න. දැන් උපතිස්ස කෝලිට සරියුත් මුගල බුදුහාමුදුරුවෝ මහණ කෙරෙව්වද? නෑනේ. ඒත් මහණ කෙරෙව්වද? නෑනේ උපසම්පජ්ජ විහෙරති කළ අරහත්ත්වයට පත් කළා. සෝතාපන්න පත්වයට අර කොයි වෙලාවද බුදුහාමුදුරෝ ඔය කියන ගාථාවල් කියලා සිවුරෙන් දෙව්වද? නෑනේ. ඉතින් මේක මේ ඒක සම්මතයන් ලෝකේ පෙන්වන්න දෙයක්. ඈ හිත හිත මහාන කළා. හිත උපසම්පජ්ජ විහෙරති කළා. ඒක මිසක් බුදුහාමුදුරු මේ බාහිර පිට රූපේ මහාන කෙරෙව්වේ නෑ. මේක කලවම් කරගෙන හද. ඒකයි මේ වැඩි. ඔව් බව කය කරන්නට අප කැප වෙලා කටයුතු කරන තත්ත්වයට පත් කළා. ඒහෙට පස්සේ උපසම්පජ්ජ විහෙරති වුණා. මේ දෙකේම තියෙනවා ඒහි බික්කු උපසම්පජ්ජ විහෙරති ගැඹුරු පරමාර්ථ අර්ථය. ඒ දෙක අද නැති හින්දා අද සම්මතයෙන් අර මේ සම්මත කරගත්ත අර්ථ දෙකක් තියෙනවා. ඔව් ප්‍රිය අප්‍රිය දෙකම ප්‍රිය අප්‍රිය දෙකම එකයි පී කියන තියෙන වේදනාව ප්‍රිය වුණත් අප්‍රිය වුණත් පිරිසිඳ අයින් කරන්න ඕන නිබ්බින්ද තියෙන රූපේ ප්‍රිය වුණත් අප්‍රිය වුණත් නිබ්බින්ද තියෙන ඕන දැන් අපි ප්‍රිය දේටනේ ඇලෙන්නේ අප්‍රිය දේටනේ ගැටෙන්නේ ඒ දෙකමනේ මේ බැඳෙන්නේ තුනම එකටමයි ඇති වෙන්නේ එකටමයි කැපෙන්නේ කපනවා නම් කැපෙන්නේ තුනම එකට ඇති වෙනවා නම් ඇති වෙන්නේ තුනම එකටමයි මේ දෙවිදියකට එහෙම ඔය රාගාදිකයා ද්වේෂාදිකයා මෝහාදිකයා කියන එක විසුද්ධි මාර්ගයෙන් ආපු වැරදි තීරණයක් වැරදි මතයක් තුනම හිතක එකටමයි එන්නේ එකක් එහෙම මතු වෙන්නේත් නැහැ තුනම මතු වෙනවා කැපෙනවා නම් තුනම කැපෙනවා මේක රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ නිබ්බාණං කියලා කිව්වේ තුනම එකට කැපෙනවා ඉඳ දැන් ඔයක අර මම කියපු පෙන්නුව උදාහරණවල පැහැදිලිව තියෙනවා තුනම එකටමයි එන්නේ දැන් අපි ගම්ගාර කේක් කෑල්ලක් දුන්නා කියලා මේ කේක් කෑල්ල මැන්න ගමන් අර මෝහය මානය ප්‍රිය බවට ඇලීම අප්‍රිය බවට ගැටීම තුනම එනවා වැඩි වෙනවා තවත් වැඩි වෙනවා ඔව් නෑ නිරෝධා කියන එක රෝධ ගැහිල්ල නැවතීම නිබ්බිදා කියන්නේ බන්ධනය ඈඳීම ඈඳුත්ත කැපීම බන්ධනයෙන් නිදහස් වීම අරක රෝධයෙන් නිදහස් වීම රෝධ නිසයි බැඳෙන්නේ නිරෝධ කළාම වෙන්නේ මොකද බැම්මෙන් මිදී නිදහස් වෙනවා මොකද මේ කොයි සූත්‍රයේද අභිඤ්ඤයං අභිඤ්ඤා 100 ඔව් මුලම මේ තියෙන මේ දස ධම්මේ කතාවනේ ඒ දස ධම්මේම අභිඤ්ඤයං අභිඤ්ඤාත තේරුම් ගන්න ඕන ඊට පස්සේ මේ විග්‍රහ කරලා තියෙන මේ දස ධම්මේටම අදාළ දේවල් තමයි මේ මේක මේ කතං ඉමේ ධම්මා අභිඤ්ඤයා කියන එක විග්‍රහ කරලා තියෙනවා මේ දස ආකාරයකට ඒක ධම්ම ද්වේ ධම්ම තයෝ චත්තාරෝ පංච ජ සත් අට නව දස එදාය ඊට පස්සේ ඒකම තමයි මේ ඊගාවට විග්‍රහ කරලා තියෙන්නේ මේ මේ දිගින් දිගටම ඔය පිටු 140 ගාන විතරක් නෙමේ තවත් පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙනවා තවත් පිටු 20ක් 30ක් ඒවා අපි මේකට ඇතුළත් කරල නෑ. සියලු දේ අභිඤ්ඤයං ඉබේ මේ සියලු දේ දකිනවා අර පජානාති වූ ගම. පජානාති නැත්නම් ඔය කිසිම දෙයක් නප්පජානාති. දකින්න බෑ, දැනගන්න බෑ, තේරුම් ගන්න බෑ. ඒකයි වෙනස. ඔව් ජානතෝ වෙන්නවන. ඒ කියන්නේ ජානතෝ වෙන්නවන. මේ චක්කුන් උදපාදි වෙන්න ඕන. චක්කුන් උදපාදි වෙන්නේ ජානතෝ නිසා. දැන් මේ බණ අහපු ගමන් ජානතෝ චක්කුන් උදපාදි. ඊට පස්සේ තමන් ඒ ගැන මෙනෙහි කරනකොට අර සුත්තමේ ඥානයෙන් පස්සේ සුත්තදර විචතා පරිචිතා විමර්ශනය කරනකොට මේක අපි එක ආවර්ජනය කරනකොට එක පාට අපිට අර පජානාති එනවා. ඊට පස්සේ ඒක නියමාසයෙන්ම දකිනකොට අර භාවිතා කළ යුතු දේ සහ බැහැර කළ යුතු දේ යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය දැක ගමන් අභිඤ්ඤය යම. එතකොට භාවිතා කළ යුතු දේ භාවිතා කරනවා, බැහැර කළ යුතු දේ බැහැර කරනවා. එතකොට සුද්ධ වෙනවා, දෙකෙන්ම සුද්ධ වෙනවා. එතකොට සච්චිකාතබ්බංච සච්චින් කරෝති. නෑ අහන්න නැත්නම් සෝතාවදානේ පඤ්ඤා සුතමේ නැත්නම් බණ නැත්නම් භාවනා නෑ. බණ භාවනා අසුතවා පුතුජනෝ කිව්වේ ඒකන ඒ පුද්ගලයා අරියානං අදස්සාවී අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ. ඒ මොකක්වත් ඒ පුද්ගලයා හොඳ නරක කළ යුතු නොකළ යුතු ආශ්‍රය කළ යුතු නොකළ යුතු කිසි දෙයක් නප්පජානාත්. මේ බොහෝ ඔය අද උගත් මහාචාර්ය උගත් බුද්ධිමත් ඒ වගේම ඔය අපි හිතමුකෝ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ උගන්නන මහාචාර්ය ආචාර්යවරු සියලු දෙනා නප්පජානාති. පජානාති එහෙම නැහැ. පජානාති තියෙනවනේ ඒගොල්ලෝ මෙලහට නිවන් දැකලා. එහෙනම් ඔතන උගන්නන්නේ නැහැ. එහෙනම් ඔතන උගන්නන්නේ නැහැ. ඒක උගත්කම දැනුවත්කම බුද්ධිය මත් වෙනදී. උපාධියක් ගන්න රස්සාවක් කරන්න පඩියක් ගන්න කරන දේ ඔය කරන්නේ. ඔතන උගන්න උගන්න ඉන්නේ දවසක්වත් හරියට පජානාති වුණාන. බෑනේ යේ ධම්මා කියන්නේ යමෙක්. ඒ කියන්නේ යමෙක්. යේ යෝ දෙකම යා ඔය වචන තුනම දාන්නේ යමෙක් කෙනෙක් කියන අර්ථය. ඒ පුද්ගලයා යමෙක් මේ ධර්මය දන්නවනම් තයෝ ධම්මා අනිච්ච දුක්ඛ අනාත්ත තුනම දන්නවා. තයෝ ධම්මා කිය අනිච්ච දුක්ඛ අනාත්ත. බන්තේ කියන්නේ බුදුහාමුදුරන්ට විතරක් නෙමේ, දැන් ඔය අද පෙරදිග රටවල් වල සියලු හාමුදුරන්ට කියන්නේ බන්තේ. ඈ ඉන්දියාවේ, බුරුමේ, තායිලන්තේ, එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ, නිව්සීලන්තේ ඔක්කොම බන්තේ කිව්වොත් හාමුදුරුව පබ්බජ්ජා කියන එක. අපේ රටේ බන්තේ කියන්නේ නැහැ. අපේ රටේ කියන්නේ හාමුදුරුවනේ කියනවා, ස්වාමින් වහන්සේ කියනවා. ඔම ඒ වගේ වචන තියෙන. ඒ එක එක රටවල් වල ඒ රටවල් වල බන්තේ තමයි තියෙන. දැන් ඕස්ට්‍රේලියාවෙත් බන්තේ කියලා කියන්නේ. දැන් ඒක බන්තේ කියන එක තියෙනවා අහම් බන්තේ. ඔය තියෙන ගාතාවේ. ස්වාමින් වහන්සේ කියන එක හරියෝ. හාමුදුරු කරගම. හාමුකම දැන් ඔක උනේ මේ හාමුදුරු කියන එක ආවේ මහනුවර යුගයේ. මහනුවරගේ අර කොන්්ඩට පනාවක් ගහල කෙස්වල්ලට කෝට් එකත් දාලා කෝට් බෑ ඇඳල හිටිය කවුද හාමුල. ඒ හාමුකම දුරු කල්ල මහන වුණ. ඒගමන හාමුකම දුරු කල නිසා හාමුදුරුණ. ඊට ඉස්සර කොයල් ලංකාවේ හාමුදුරු හිටියන. මහනුවර යුගේ තමා මේ හාමුදුරු කියන තත්වට හාන්දුරු ඉසලකිවේ හාන්දුරු. ඉට පසේ හාමුදුරුණා. අද ඉතින් මේ ලංකායි ඔක්කොම මිනිසු කියන්නේ හාමුදුරු. ඒක තමයි කියන්නේ වලව්කාරයට දැනුත් හාමුදුරුවෝ කියනවා. නඩුකාර හාමුදුරුවෝ කියන්නේ. එය හාමුල. ඕ මන්ත්‍රී හාමුදුරුවෝ ඔය කියන්නේ. ඔව් ඔව් පල්ලියත් සාමි කියනවා සාමීන් වහන්ස කියනවා. පියන්න යම් තැනක යෙදිලා තියෙනවා නම් ප්‍රිය අප්‍රිය දෙකම තියෙනවා. යම් තැනක ජාතිපි දුක්කා ජරාපි දුක්කා ප්‍රිය අප්‍රිය දෙකම තියෙනවා. පි අපි දෙකම තියෙනවා. එකක් එහෙම නෙමේ. දෙවතාවයක්ම තියෙනවා. එතනත් ප්‍රිය අප්‍රිය ප්‍රිය අප්‍රිය ඔව්. හැම තැනකම පියන්න යෙදිලා තියෙනවා නම් මාගදී භාෂාවේ ප්‍රිය අප්‍රිය. මේ ප්‍රියාප්‍රිය විග්‍රහ කරලා තියෙනවා චක්කවර්ති සියනාද සූත්‍රයේ. චක්කවර්ති සියනාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ විග්‍රහ කරලා තියෙන ප්‍රියාප්‍රිය බව දිගටම එකෙන් හැදෙන කරුණු එකෙන් එන දේවල් විග්‍රහ කරලා තියෙනවා. චක්කවර්ති සියනාද සූත්‍රයේ සක්කපඤ්ඤ සූත්‍රයේ දෙකේම තියෙනවා. ඔව්. ඔව් ඔව් ඔය සම්පූර්ණයෙන්ම දැන් ත්‍රිපිටකේ අරගෙන බලන්නකෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන මොකද්ද පියන්න කපලා අයින් කළා. අපි දෙකම නැහැ. ඉතින් දැන් සුද්ධෝ එහෙම මේ වෙස්ටර්න් මිනිස්සු කල්පනා කරනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්පූර්ණයෙන්ම මේ දුක ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි. බුදුහාමුදුරුව එහෙම මේ කොහෙවත් කිව්වේ නැහැ මේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා. බුදුහාමුදුරුව නොකිව් අපබ්‍රංශයක් අද මේ ළමයින්ට උගන්වන්නේ. අද මේ පන්සල්වල පිරිවෙන්වල පොඩි හාමුදුරන්ට උගන්වන්නේ බෞද්ධ විශ්වවිද්‍යාලයේත් ඕකමයි උගන්වන්නේ. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේත් ඕක වෙනස් කරලා නැහැ. වෙනස් කරගන්න දන්නේ නැහැ. ඒකයි වැඩි. ඔව් දෙවතාවේ දන්නේ නැහැ. ඒකයි වැඩි. ප්‍රියාප්‍රිය දන්නේ නැහැ. ඈ? ඔක මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ මං හිතන්නේ ඔව්. දීඝනිකාය. ආ. දීඝනිකායේ චක්‍රවර්ති කියනවා. එනම් සක්කපඤ්ඤ සූත්‍රයේ තමයි ප්‍රිය අප්‍රිය තියෙන දෙකේම තියෙනවා. මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රය. අර සක්කස්ස දේවානම්ින්දට දේශනා කළේ සක්කපඤ්ඤ ඉන්ද්‍රසාල ගුහාවේදී සක්කපඤ්ඤ සූත්‍රය. එතන තමයි මේ ප්‍රිය අප්‍රිය විග්‍රහ කරලා තියෙන්නේ. එකෙන් අර ලොකු ගුහාව නෑ මේ එයා ඒකෙත් කොටලා තියෙනවා හරහට දිගටම අනිත් පැත්තට. ඔය දැන් ඔය බඹරගල ගල් ගුහා 24ක තියෙනවා සෙල්ලිපි කොටපු. ඒකෙන් මේ ලොකුම ගුහාවක් තමයි ඔය ඉන්ද්‍රසාල ගුහාව කියලා හඳුනාගෙන තියෙන්නේ. චිත්‍ර ඉතුරු වෙලා තියෙන ඉන්ද්‍රසාල ගුහාව. චිත්‍ර තියෙන්නේ මේ මේ වගේ උඩ ඉතුරු වෙලා මේ වගේ. ඔව් නෙළුම් මල් වගේ තියෙන්නේ ඉතුරු වෙලා තාම මැටි කොටස්. ඒක ඉන්දුසාල ගුහා. ඒ ගුහාවේ පැත්තක පැත්තක තියෙනවා දිගටම ඉන්ද්‍රසාල ගුහාව කියලා. පල්ලෙහා ගුහාවෙත් තියෙනවා. පල්ලෙහා ගුහාවෙත් ඒ වගේ එකක් කොටලා තියෙනවා. ඒකත් මොකක් හරි ඒ වගේ එකක් වෙන්නේ නැති. නමුත් අර උඩ ගුහාවේ තමයි මේ සක්කපඤ්ඤ සූත්‍රයේ දේශනා කරපු බුදුහාමුදුරු වැඩ සිටියේ ඉන්ද්‍රසාල ගුහාව. ඔව් ඒක ඉතින් ඒගොල්ලෝ දැන හඳුනාගත්ත හැටියට ඒගොල්ලෝ දාලා තිනවා. ඔය දාගත්තා ඒකට. ඔව් ඒකත් හොඳයි. ඒකත් එහෙම හොඳයි නැත්නම් අරක තමයි මිනිස්සු විනාශ කරන්නේ. නෑ ඒවට වෙන වෙන මිනිස්සු හැම දෙයකම මේ පරිවර්තකයෝ දැන් සක්කස දේවානමින්ද දැම්ම සක්‍ර දේවේන්ද්‍රය කියලා. අර පංච සිකට දැම්ම දෙවියන්ගේ මොකක් හරි මාතලියට දැම්ම දෙවියන්ගේ රියදුරා කියලා. ඔය රජ්ජරු කෙනෙක් මේ චක්‍රවර්ති රජපරපුරෙන් ආපු රජ කෙනෙක් එයාගේ රුවත්තය එයාගේ රතාචාර්ය මේ ඔක්කොම මේ ඇත්ත වැඩ ඇත්ත කතා. මිනිස්සුන්ට මේ බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ. නමුත් ඒක අද අර දෙව්දහනුවර හින්ද දේව නිසා ඒක වෙනම පැත්තකට ගත්තා. දිව්‍ය ලෝකෙ කොහෙත් තියෙනවා. මේ ආශ්‍රිතව හැම තැනකම දිව්‍ය ලෝක තියෙනවා. දෙවියෝ ඉන්නවා වැඩ ඉන්නවා. උඩ තියෙන පල්ලෙහා කියන්නේ මැද තියෙන්නේ. අර අන්න පොඩි චෛත්‍යයක් තියෙන්නේ ඇතුලේ. ඒ චෛත්‍යය ඇත්ත වශයෙන්ම ওই චෛත්‍යයේ තිබුණේ ඉස්සෙල්ල ගල මුදුනේ. දැන් ගල මුදුනේ බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලෙම ඔය බුදුහාමුදුරුව ඇවිල්ලා 16 වෙනි අවුරුද්ද ඔතන වස්වැසුවාම බුදුහාමුදුරුවන් එතන හිටිය ඔය සක්කස්ස දේවානමින්ද කියන මේ දෙව්දහනුවර හිටිය රජුරුව සක්කස්ස පණිත කියලා තව රජ කෙනෙක් හිටියා. ඒගොල්ලෝ බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලුවා බැඳ පුදා ගන්න පූජා කරන්න දෙයක්. ඒගමන බුදුහාමුදුරුව එදා මේ ඇඳමින් සිටිය පරණ සලුවකුත් භාවිතා කරපු පාත්‍රයත් දෙකම දුන්නා. දුන්නාම ඒගොල්ලෝ ඒ කාලේ අර බඹරගල ගල මුදුනේ ගලෙන් තනි ගලෙන් චෛත්‍යයක් හැදුවා. චෛත්‍ය හැදලා මේ සිවුරයි පාත්‍රේ එතන තැන්පත් කළ අඩි 6ක් විතර උස තනි කළු ගලෙන් චෛත්‍යයක් හැදුවා. හදලා මේ වැඳ පුදාගෙන හිටියා. මේක මොකක් හරි ඔය භූමිකම්පාවකදී හරි සුනාමිකදී හරි මොකක් හරි හේතුවක් නිසා හෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝ මේ චෛත්‍ය පස්සේ කාලෙක කැඩුනා. මොන හේතුවක් නිසා ඒ කැඩුනහම ඒ තිබින යම් යම් දේවල් එකතු කරගෙන ඇවිල්ලා තමයි දැන් අර පහල චෛත්‍යයක් හදලා තියෙන්නේ. එතන තිබුණ පාත්‍රේ සිවුරේ හෝ කෑලි හෝ ඒ දේවල් තැන්පත් කරලා පහල චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍ය හැදුවේ අර ප්‍රසූත ගුහාව ඉස්සරහ. එතනම තියෙන වතුරවල එතනම තියෙන ස්වාභාවික පොඩි වතුර ලිඳා. ඔව් එතනම තියෙන ඉස්සරහ පැත්තේ වතුර ගත්ත ලිඳා. ඔව් අපි යකඩ දොරක් දාලා තියෙන පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු. ඔව් වැඩ සිටි කාලෙම හෝ ඊට පස්සේ කාලෙක රජවරු මෙතන මේ ප්‍රසූත ගුහාවේ අදත් වැදූලනේ කො ප්‍රසූත ගුහාවේ මේ නාරිලතා රූපයක් එහෙම ඇඳලා තියෙනවා. ඒ කාලේ ඇඳපුවා. අද ඒවා තියෙනවා. ඉතින් ආරක්ෂා කරගන්න ඒ වගේ දේවල් දොරක් දාලා යතුරු දාලා වහලා තියෙනවා. මොකක් හරි ඉතින් ඒ වගේ ලෞකික දෙයක් නේ කියන්නේ. ඔව් ඔව් එච්චර ආරක්ෂා කරන්න බැරිලාවත් ඔය නිකන් විනාශ කළ විකෘති කළ පින් තූර අරවා මේවා කළොත් ඒකයි. ඔව් මතක මතකය කියන්නේ ඉතින් අපි මේ තැන්පත් කරපු තැන්පත් කරගත්ත දේ ගතිය ඇතුළට ගත්ත දේ ආපහු අමාරලා පීරලා බලන්න උඩට අරගෙන බලන්න පුළුවන් එක මතකය. මේක දැන් ඒ කරුණට අදාළව අපි දැන් ඔන්න ඔයා පුද්ගලයෙක්ව දකිනවා අවුරුද්දකට දෙකකට පස්සේ. එක පාට ඔයා කොහෙ තිබිච්ච එකක්ද? මේ එන්නේ අර සුමනාවති. අපි හිටමුකෝ නමක්. එක පාට නම කොහෙන්ද ආවේ? ඔය පුද්ගලයාගේ රූපය කොහෙන්ද ආවේ? ඔයාගේම චිත්ත සන්තානේ ගතියක් හැටියට එයාව නම ලියලා තැන්පත් කරලා තිබ්බා. දැන් ඔයාට එක පාට ඔයාගේ ඔයා පීරලා මතු කළා තෝරලා ගත්තා. ඒකට කියනවා සංකල්පනා. පනාවෙන් පීරනවා. කල් අර කල් අතීතේ තැන්පත් කරගත්ත දේ. සං රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් තමයි ඔය තැන්පත් කරගෙන තියෙන්නේ. මතක තියාගන්න ඕනේ නෑ නෑ. ඕක කොහෙවත් තියෙන තැන දෙයක් නෙමෙයි. ඕක තියෙන්නේ අර මනෝමය කාය තුල. කොහෙද? මනෝමය කාය තුල. ඔය මනෝමය කාය තුල තියෙන දේ කොටසක් මැරෙනකොට නැති වෙනවා, කොටසක් ඉදිරියට ඉපදෙනකොටත් ඔය ගති පුරුදු හුරු පුරුදු තියෙනවා, ඉතුරු වෙනවා. දැන් අපිට තේරුණේ නැතුවට අපි කල්ප කාලාන්තරයක් තුල පුරුදු කරගෙන ආපු දේවල්, පුහුණු කරගෙන ආපු දේවල් අපිට මේ ජීවිත කාලේ තුරුම වෙනවා, උපතින් ගේනවා. දැන් දරුවෙක් අඬන්නේ ඉපදුන ගමන් අඬන්න කවුරුත් උගන්වුවද? ඈ දරුවෙක් ඉපදුන ගමන් සංනිවේදනය කරනවා. උගන්වද කවුරුවත්? නෑ. ඒ සංනිවේදනය කරනවා කියන්නේ අම්මට දන්වනවා මේ. එතකොට අම්මට කිරිය දෙනවා, ඊට පස්සේ දරුවා කිරිමොන. ඒක සංනිවේදනයක්. ඒක කවුරුත් උගන්වලා නෑ. මනෝමය කාය කියන එක අපිට බලන්න දකින්න පුළුවන් කමන්නේ. හැම පුද්ගලයේ කුරා කුහුඹියගේ පටන් මහා බ්‍රහ්මයා දක්වා සියලුම සවිඥානික සත්තුන්ට, පුද්ගලයන්ට, භූතයන්ට, පෙරේතයන්ට මනෝමය කායක් තියෙනවා. මනෝමය කායක් තියෙනවා. අරහතුන් වහන්සේටත් මනෝමය කායය තියෙනවා. ඔව්. ඈ කොටසක් නෙමෙයි මනෝමය කාය තනි කරම යනවා. කරජ කාය කියන්නේ මේ හදාගත්ත කූඩුව. කූඩුව තියලා මනෝමය කාය අරගෙන ගෙනියනවා. ඒක එකක්වත් නැහැ උපාදාය රූප. ඒක මොනවද තියෙන්නේ? ගති. ඒක තියෙන ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය වගේ දේවල් වල ගති කොටසක් ඉතුරු වෙලා තියෙනවා. විඥානේ නෑ. විඥානේ පොඩ්ඩක්වත් යන්නේත් නෑ, එන්නේත් නෑ මොකක්වත්. විඥානේ කියන්නේ මේ මොහොතේ උපදිනවා, මේ මොහොතේ නැති වෙනවා. දැන් ඒක මායාව. දැන් ඉපදෙන මොහොත වෙනකොට මේ ඉපදිනවා කියන්නේ දරු ගැබකට දරුවෙක් එනවනේ. ඒ එන්නේ විඥාන බීජයක්. ඒ විඥාන බීජය ඔක්කන්ති වූ මොහොතේ පටන් මැරෙන මොහොත දක්වා විතරයි විඥානේ තියෙන්නේ. ඊට පස්සෙත් නෑ ඒ විඤ්ඤාණය, ඊට ඉස්සෙල්ලත් නෑ ඒ විඤ්ඤාණය. හැබැයි අර විඤ්ඤාණය තියෙන තාක් කල් අර මනෝමය කයට යම් යම් ගති අලුතෙන් ආගන්තුක උපකිලිට්ටේන කිලිට්ටෑන් හැටියට එකතු කරගන්න. ඒකයි වෙන්නේ. ඒව තමයි ආහාර. ඒව තමයි විඤ්ඤාණ ආහාර. ඒව තමයි මනෝ සංචිත්තන ආහාර. ඒව තමයි පස් ආහාර. ඒව තමයි කබලින්කාර ආහාර. ඒ මැරුණහම යන්නේ දැන් අර කෙලෙස් පොදිය කාලං කරෝති කොහෙද තියෙන්නේ? මනෝමය කයි. අර ගති පොදිය තියෙන්නේ කොහෙද? අර කර්ම බීජ පොදිය තියෙන්නේ කොහෙද? අර මනෝමය කයි. ඒ මනෝමයකය තියෙන මේ ගති පොදියත් අරගෙන තමයන් ගති එකක් අත්නැත්නම් ඒත් මනෝමයකය තියෙනවා ගති එකක් අත්නැන්නම් මොකදවෙන් ආයි උපදින්න පුළුවන්ද බෑ. එතකට උපදින්න මොකක්ද ගති එකන කිව අර අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. උප්පාදෝ පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ගතින් ගති පටිසන්දී. ගතියක් තම පටිසන්දි වෙන්න. ගතියක් නැන්න නගතින පටිසන්දි වෙන්න විදිහක් නෑ. ආය උපතක් ලබන්න විදිහක් නෑ. ආයි කූඩුවක් හදන්න විදිහක් නෑ. ආයි අභිනව අර නිබ්බති උපපත්ති වෙන්න විදිහක් නෑ. ඒ මේක තමා ගැඹුරු පටිච්ච සම්උප්පාද විග්‍රහය ත්‍රිපිටකයේ තියෙන. ඒ පටිච්ච සම්උප්පාද විග්‍රහය අද භාවිතේ ඇත්තේ නැහැ. දන්නේත් නැහැ. නමුත් මේම ගැඹුරු පටිච්ච සම්උප්පාද විග්‍රහයක් ත්‍රිපිටකයේ තියෙනවා. ගතිය කියන්නේ තමන් ඇතුළට අරගෙන තැන්පත් කරගත්ත ගත්ත දේ, එකතු කරගත්ත දේ, අල්ලගත්ත දේ, බදාගත්ත දේ, උපාදානය කරගත්ත දේ, හදාගත්ත දේ ඔක්කොම ගත්තා. කවුද හදාගත්තේ, එකතු කරගත්තේ, බදාගත්තේ, අයිති කරගත්තේ? තමන්. ගත්තේ නැත්නම් එහෙම දෙයක් ගතියක් තමන් ගාව නැහැ. දැන් තමන් හදාගන්න ගති නෙමේ ඔය අනික් අය හදාගන්නේ. තමන්ගේ සාම්පෘතය හෝ දරුවා හෝ ඥාති හෝ යාළුවෝ හෝ හිතවත් හෝ ඒ ගති නැහැ, වෙන ගති තියෙන. ඒ ගති තමයි විවිධ වෙන්නේ. ඒ ගති අනුව තමයි ගති රුව, ගති ගුණ, ගති බල, ගති හඬ සියලු දේ ලැබෙන්නේ. ඔව්, දැන් අර මේ අබ්බ තත්ත්වයේ, ගන්ධබ්බ තත්ත්වයේදී එහෙම නැත්නම් අර කාලංකරෝති කෙලෙස් පොදියත් අරගෙන කූඩුවක් හදන්න තව හදලා නැතුව අර කර්ම බීජ පොදියත් එක්ක පාවෙනවා. කොහේ හරි එක කර්ම බීජයක් පැල කරන්න තැනක් හොයනවා. තේරුණාද? බලවත්ම කර්ම බීජ පැල කරන්න තැනක් හොය හොයා යනවා. ඒ අර ගන්ධබ්බ අවස්ථාව. බීජ අවස්ථාව. බව තියෙනවා නම් ඒ බීජ පැල කරන්න හදනවා. බව නැත්නම් පැල කරන්න දෙයක් නැහැ. නෑ, බව තියෙනවා නම් පැලකොළොත් ජාති. බවපච්චය ජාති. බව නැත්නම් බව නිරෝධෝ ජාති නිරෝධෝ. ඔව්, එක එක පුද්ගලයෝ එක එක මව් කුසල් වලට යන්නේ ගතියට අදාළව තමයි. කර්ම බීජ පැල කරන්න පුළුවන් තැන් තියෙන්නේ සීමා සහිතව. ඒ තැන් වලට යන්න හදනවා. විඥානය නෙමෙයි ඇතුල් වෙන්නේ. විඥාන බීජ, විඥාණයෙන් හදපු බීජ. විඥානෙම ඇතුල් වෙන්නේ නැහැ. ඒක ඇතුල් වෙන ක්‍රමය තමයි ඔය දැන් කියලා තියෙන්නේ. අර මව සහ පියා එකතු වෙලා මේ විඥාන බීජයක් කොක්කන්ති කර. ඒක භෞතික ලෞකික මේ උපාදාය රූපෙන් දෙපැ නැතුව බෑනේ. මේ ආපෝ තේජෝ වායෝ පඨවි උපාදාය රූප එන්න ඕනේ. නැතුව හරියන්නේ නැහැ. නැතුව විඥානයක් පැල කරන්න බෑ. ඒක ධර්මතාවයක්, නියාම ධර්මයක් තියෙනවා. මොන හය? නෑ, ආයතන හය පස්සේ හැදින්නේ. ආයතන පහක් හැදුණා. ඒත් පස්සේ. ඔව්. මොකද්ද? නෑ, බව ගති බවට මිසක් ගති අනුසේ හැටියට බවට පත්වන්නේ ආයිසරයක් එහෙමනම්. නෑ දැන් රාගදේශ මෝහ දුරුකරපු උත්තමයාටත් බුදුහාමුදුරන්ටත් මතකය තියෙනවා. ඊට වඩා ගැඹුරු මතකයක් තියෙනවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මතකයේ කොටසක් වැහෙනවා. දැන් බුදුහාමුදුරන්ට පුබ්බේ නිවාසානුස්සති ඥානය අර රාගදේශ මෝහ උදුරා දැම්මට පස්සේ ඕන අතීතයකට බලන්න පුළුවන්. ඕන තැනකට යන්න පුළුවන්. ඒ මතකය පිරිසිදු වෙනවා. දැන් මතකේ වැහින්නේ මොකින්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. මේ වැඩක් නැති දේවලුත් මතක් කරගෙන තියාගෙන ඉන්නවනේ. ඈ ප්‍රිය දේ, අප්‍රිය දේ, අනවශ්‍ය දේ, සියලු දේ මතක් කරගෙන ඉන්නවා අර පෘථග්ජන ලෝකය. එනිසා අර වැඩක් ඇති දේ ධර්මය අමතක වෙනවා. අත්තරිනවා. ඔව් දැන් මෙහෙමයි. මහා භූත හතරක් තියෙනවා, ආපෝ තේජෝ වායෝ පඨවි. ඒවා චතුන්නන්තේ උපාදාය රූපං වුණාම ධාතු හැටියට ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු හැටියට අපි උපාදානය කරගන්නවා. ඊට පස්සේ නෙමේ ඒ එක්කම මේ ගති හතරකුත් පුද්ගලයා තුළ ඇති වෙනවා. පඨවි ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, ආපෝ ගතිය. මේ ගති තමා බලවත්. ඒ ගති තමා හැම පුද්ගලයෙක් තුළම තියෙන්නේ. දැන් අපිට හැබැයි සාමාන්‍ය කෙනෙකුට ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනෙකුට තේරුම් ගන්න බෑ තමන් ගාව මේ පඨවි ගතිය තියෙන බව, මේ ආපෝ ගතිය තියෙන බව, මේ තේජෝ ගතිය තියෙන බව, මේ වායෝ ගතිය තියෙන බව. දැන් අපි හිතමු අපි දැන් සිංහල ජාතිය එක්ක බුද්ධ ආගම. එහෙම නැත්නම් අපි හිතමුකෝ අපි දේශපාලන පක්ෂය. අපි අර ඒ කියන දේශපාලන පක්ෂය. මේ දේශපාලන පක්ෂයට ඇයි අපි බැඳෙන්නේ? අපි යම් ආකාරයක මේ ගතියක් අලුතෙන් ඇති කරගන්න නිසා. දැන් ඔය දේශපාලන පක්ෂයට අපි කැමති වුණාම එක්ක අපේ ආගමට එක්ක අපේ ජාතියට අර දේශපාලන පක්ෂයට කවුරු හරි මිනිහ බැන්නොත් අය අර පුද්ගලයාට කේන් තියන්නේ? අර තේජෝ ගතිය, රත් වෙන ගතිය තියෙන නිසා. ඇයි අපි මේ දේශපාලන පක්ෂයේ දැන් මේ සියලු දේ තදින්ම අල්ලගන්නේ? පටවි ගතිය තියෙන නිසා. ඇයි ඔය දේශපාලන පක්ෂයේ ජයගත්තොත් අපිට සතුටු වෙන්නේ? අපි අර උඩ පනින්නේ, අප්පුඩි ගහන්නේ. ඇයි? වායෝ ගතිය තියෙන. ඇයි ඔය දේශපාලන පක්ෂය නිකම් මේ වැරදි වැඩ කරනවා නම් අපි නිකන් දියාරු වෙලා වගේ යන්නේ? ආපෝ ගතිය. ඒ වගේම තමයි මේ ජාතියටත්, මේ කුලයටත්, මේ නිලයටත්, මේ බලයටත්, මේ සියලු දෙයට අපි ඔය ගති හතර පෘථග්ජන පුද්ගලයන් තුළ තියෙන. හැබැයි කිසිම පෘථග්ජන පුද්ගලයෙක් දන්නේ නැහැ තමන්ගාව මේ ගතිය, මේ පඨවි ගතිය තියෙනවා, මේ ආපෝ ගතිය තියෙනවා, මේ වායෝ ගතිය තියෙනවා, මේ තේජෝ ගතිය තියෙනවා. මේක නිසයි මේ අපි අර අට්ටි යති හරායති දිගුච්චති මේක මෙන්න මේක තේරුම් ගත්තා නම් ඔන්න හරි තේරුණා. ඕක තමයි වැඩි. ඔය ගතිය අතර සෑම පෘථග්ජන පුද්ගලයෙක් තුළම තියෙනවා. අර පටවි ගතිය තියෙනවා. ඒකනේ අපි දැන් අපි බැරි වෙලාවත් අපිට සිංහල ජාතිය කියලා අපි කියමුකෝ අපි පිටරටට ගියා එක පාට අපේ සිංහල මිනිහෙක් කවුරුනේ හම්බෙලා එක්ක සිංහල. අර ගතිය තියෙන නිසානේ අපි මේ එක පාට මේ බැඳින්නේ සම්බන්ධ වෙන්නේ. අර මේක ඒ වගේමයි. අපි දැන් සිංහල ජාතියට කවුරු හරි බැන්නොත් ඇයි අපිට තරහ යන්නේ? කේන්දියන් වෛර කරන්නේ? අර ගතිය පඨවි ගතිය තියෙන නිසා. අර තේජෝ ගතිය, ඔය ගති හතරම තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන මේ ගති හතර කවුද හදාගෙන පුරුදු කරගෙන තියෙන්නේ මේක මේ දැන් බල්ලෙක් වුණත් නායක වුණත් ඔය ගති හතර තියෙනවා තේරුණා මිනිහෙක් වුණත් භූතයෙක් වුණත් ප්‍රේතයෙක් වුණත් දෙවියෙක් වුණත් බ්‍රාහ්මණයෙක් වුණත් ඔය ගති ඔය විදිහටම තියෙනවා ආපෝ ගතිය පඨවි ගතිය තේජෝ ගතිය වායෝ ගතිය ඒ ගති නිසයි අර ඉතුරු තව හුඟක් දේවල් හොඳට හෝ වැරදි හෝ අර මෛත්‍රී ගති එන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඔක්කොම එන්නේ මේ ගති තියෙන නිසා ඒ ගතිය තුලින්මයි ඒක ඇති වෙන්නේ ඔව් ධම්ම වෙනකොට මේ ගති වලින් අපි මේ ගති තියෙනවා ඒවා අර පහතබ්බංච පහිනන්නේ භාවයතබ්බංච භාවිතන්නේ ඒ ආනපාන කරනකොට තමාර මෙත්තා නැති වෙලා අර එකක් එක ගතියක් අයින් වෙනවා. ඒක අර භාවයතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං පරිඤ්ඤාතං පරිඤ්ඤය ඔය අභිඤ්ඤයං අභිඤ්ඤාත තියෙන්න මොන මේ ගති පිරිසිදුවෙන්. ඔව් අර ගතිය අයින් කළා අලුත් ගතියක් හෙටෙන්න ගන්න ඕන. ඒ ගතිය අර පඨවි ආපෝ තේජෝ ආයෝ ගතිය නෙමෙයි ඒක තියෙන්නේ ඊට වඩා මේ පිරිසිදු ධම්ම. එතන දැන් මෙත්තාවල නැහැ. අර කියන ආපෝ තේජෝ ආයෝ පඨවි. අපි කිසිම සීමාවක් කරන්නේ නැහැ මෛත්‍රිය අර පුද්ගලයාට වෙනම මේ පුද්ගලයාට වෙනම. අර ගතිය තියෙනවා නම් නිසා තමයි අපේ පුද්ගලයාට වෙනම මෛත්‍රී කරනවා අනික අපේ නොවන පුද්ගලයාට වැරදියට මෛත්‍රී කියලා වචනේ කියන. ඒක මෛත්‍රියක් නෑ. තමා අරක වෙන්නේ. එතකොට මෙත්තානුස්සතිය තියෙනවා නම් සබ්බපාන භූත හිතාය අනුකම්පාය දයාපන්නු. කිසි කෙනෙකුට අඩුවක් වෙනසක් වැඩියක් විශේෂයක් දක්වනවා නම් ඒක මෙත්තානුස්සතිය නෙමේ පරම මෛත්‍රිය නෙමේ ඒක අර ගතිය නිසා තියෙන වැරදි දෙයක්. අර දැන් මම නිදුක් වෙම්මා මගේ ගමේ අය මගේ සතුරෝද මිත්‍රෝද ඔය මෛත්‍රිය නෙමේ. ඒ අර ගතිය. ඒත් ගතියනේ. ඒත් තියෙන්නේ මොකද්ද? ඒකත් වඩන්න ඕන මගෙන් ඒ කඩියට යම් වරදක් හිංසාවක් හිංගියක් වෙන්න ඇති ඒ කඩියට ත්‍රිදෙන්න ඇති ඒ හින්දා ඒ කඩියට තියෙන ආයුධේ මට කියමු කායේද වරද? මගේ වරද? මම මගේ වරද තේරුම් අරගෙන මම ඒ සතාටත් මෛත්‍රී කරනවා ඒ සතාටත් හිංසා නොකර ඒ සතාටත් මෛත්‍රී කරනවා මිසක් මං එකට එක කළ යුතු නැහැ. ඒ සතාට විතරක් නෙමෙයි සියලු කඩුන්ට සමසේ පොදුවේ මෛත්‍රී කරන්න ඕ පොදුවේ සමමෙත පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරන්න. ඒ කඩියට විතරක් හරියන්නේ ඒක සීමාවක් වෙනවා. ඒ නිසා ඒ සතාටත් ඒ වගේ සියලු සතුන්ටත් අනිකුත් සියලු සත්වයන්ටත් මගේ හිතේ මෙත්සිත පොදුවේ සමසේ පූර්ණය වෙනවා පතුරු වුණා. දැන් එතෙන්දී අපි හේතුඵල ධර්මය බලන්න ඕන. අපි ඔය නෑට කන්න දෙනවද? අපි ඔය නෑට කන්න බොන්න දෙන්නේ නෑ. දැන් ඔය නෑගෙන් අපි එක ගෙම්බෙක් බේරුවත් තව විනාඩි පහකට පස්සේ තව ගෙම්බෙක් ගන්නවද? ඌ ආහාර හොයාගෙන යනවා. අපි දැන් මේ දකින්නේ ගෙම් අල්ලගත්ත ගෙම්බව. දැන් අල්ලගෙන ඉවරයි. දැන් කටේ අල්ලගෙන තියෙනවා. අපි එතකොට මේ හේතුඵල ධර්මයට බලලා අපි කල්පනා කරන්න ඕනේ අපි මේ වට මේ අහක යන කුණු ගොඩවල් වලට පැටලෙන්න ඇලෙන්න ගැටෙන්න ඕනේ. දැන් සමහර විට වෙන්නේ අපි දැන් ගෙම්බව අල්ලගෙන දෙම්බට විස පෝලා ඉවරයි. ওই ගෙම්බ දැන් ජීවත් වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ අපි නයාටත් ගහලා නයාවත් මරනවා. පාප දෙකයි. මේ අහක යන කුණු ගොඩට ඇල්ලන නිසා. දැන් හැබැයි අපි අපි මේ කෑම බීම දෙන අපේ ගෙදර හදන බලල ලේනෙක්ව හෝ සතෙක්කෝ අල්ලන්න ගියානන් අහිංසක අන්න එතෙන්දී මොකද අපි ඒ සතාට කෑම දෙනවා අපි හදනවා ඒ සතාට හැබැයි ඒත් අර අල්ලන්න මරන්ඩ ඉස්සෙල්ලා ඒ සතාව වලක් කළ බේරගණ්ඩුව ඒක හරි ඒක හේතු බල ධර්ම මේක හේතු බල ධර්මයට බලලා ආනපාන කිරීමයි ඔය වෙන මොකක්වත් නෙමෙයි අපි අර ගැරන්ඩියාව ගැරන්ඩියා ගෙම්බෙක්ව අල්ලගත්තට පස්සේයි අපි දකින්නේ ඉට ඉස්සෙල්ලා අපි දකින්නේ නෑ ඒ දැක්කත් අපි ඒ ගෙම්බට කෑම ඒ නෑ ගැරන්ඩියට හෝ නෑට අපි කෑම දෙන්න නෑනේ අපිට මේ කැලේ ඉන්න ඔක්කොම නයින්ට ගන්නත් දෙන්නත් බෑ ගෙම්බංගම බේරන්නත් බෑ ඒක ඒ සත්තු ඇයි ගෙම්බෝ වුනේ කර්මයක් නිසා ඒ සත්තු ඇයි නයි ගැරන්ඩි වුනේ කර්මයක් ඉට ඒගොල්ලන්ගේ කර්ම ඒගොල්ලන්ට වැය කරගන්න ඉඩ දෙන්න ඕන එකත් හේතු බල ධර්ම ආකයන්න ගුණ ගොඩවල් තමා කවුරුත් අල්ලගන්න සියුම් රූප සුමුදු රූප සියුම් රූප තව නොයෙක් දේවල් තියෙනවා තමන්ගේ සිතට බොහෝම සියුම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහම එනවා බොහොම සියුම් වෙනවා බොහොම කටුකේවත් වෙනවා ඒ දෙකම එනවා මොකක් ඔය පොතේද දැන් ඕකෙ තියෙන්නේ මේ කායගතා සති සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඊට පස්සේ මේ කායගතා සතිය වැඩීම එහෙමනම් කායේ කායනු පස්සනාව කියන දෙකම එකයි ඒක වැඩීම පිළිබඳව බුදුහාමුදුරුවෝ තව සූත්‍ර 599කින් මේ එකම ධර්මය වැඩීමේ මහප්ඵල මහානිසංස වටිනාකම දේශනා කළා. වටිනාකම විග්‍රහ කළා විස්තර කළා මේකේ තියෙන සියලු මහත්ඵල මහානිසංස බුදුහාමුදුරුවෝ එකින් එක අරගෙන විග්‍රහ කළා විස්තර කළා පැහැදිලි කරා. ඔව් පනස් තියෙන්නේ 57 වෙනි පිටේ ඉඳන්ම තියෙනවා. කායගතා සති බග්ගෝ. ඒ කියන්නේ කායගතා සති සූත්‍රය දේශනා කරාට පස්සේ බුදුහාමුදුරුවෝ හැම අවස්ථාවකම දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒ හැම සූත්‍රයක්ම ආරම්භ කළා තියෙන්නේ ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්ති එහෙම නැත්නම් මේ හැම සූත්‍රයක්ම මේ එකම ධර්මයක් විග්‍රහ කරලා තියෙනවා කතමෝ ඒක ධම්මෝ කායගතා සති කියලා එක ආනපාන සති සමාධි කියලා මේ සූත්‍ර 500 ගණනෙම තියෙන්නේ ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ ඔය කියවල බලන්නකො 571 72 73 74 75 මේව 99 දක්වාම තියෙන හැම එකකම පටන් ගන්නේ කොහොමද ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ ඊට පස්සේ අර තියෙන මහප්ඵල මහානිසංස එකින් එක විග්‍රහ කරන මොකද්ද මේ එකම ධර්මය කායගතා සති එහෙම නැත්නම් කායේ කාය අනුපස්සනාව එහෙම නැත්නම් මේ සතර සතිපට්ඨානේ පළවෙනි අනුස්සති අනුපස්සනාව. ඒක තමයි ආනපාන දැන් කායගත සතියේ පළවෙනි එක මොකද්ද? ආනපාන සති සමාධිය. සතර සතිපට්ඨානේ එකම ධර්මයේ මොකද්ද? පළවෙනි ආනපාන සති. එහෙමනම් මේ 599ක් සූත්‍රවල බුද්ධ දේශනාවේ තියෙන එකම ධර්මයේ මොකද්ද? ආනපාන සති සමාධිය තමයි මේ එකම ධර්මය කායගතා සතිය වැඩෙන්නේත් සතරාතිපට්ඨානේ වැඩෙන්නේත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේත් නිවන් මඟ පූර්ණය වෙන්නේත් බුද්ධකාරක ධර්ම බෝධිකාරක ධර්ම පූර්ණය වෙන්නෙත් රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා දමන්නට උපකාරක වන්නේ එකම ධර්මය මොකද්ද? ආනපාන සති සමාධියෙහි පිහිටා ජීවත් වීම හැම මොහොතක. ඒක තමයි එකම ධර්මයේ මේ 599කම මේ කායගත සති වර්ගයේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒකෙන් අපි මේ අගම කොටස විතරයි අරගෙන තියෙන්නේ. ඒ සියලු සූත්‍රවල මේ වගේ මේ කායගත සති වර්ගයේ මේ වගේ සූත්‍ර තියෙනවා හැම තැනකම. මේකමයි පටන් අරගෙන තියෙන්නේ. ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ ඒ මහඵල මහානිසංස එකින් එක එකින් එක විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ අපි එක්කහු කළා තියෙනවා 583 අර සතර මඟ සතර ඵල. ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ සෝතාපට්ටි ඵල සච්ච ක්‍රියායන් සංවත්ති සකදාගාමි ඵල සච්ච ක්‍රියායන් අනාගාමි අරහන්ත ඵල සත්‍චිකිරියන් මේ වගේ එක 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 එකට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙන ආකාරය ක්‍රමානුකූලව එකෙන් එක විග්‍රහ කරලා තියෙනවා. ධ්‍යාන ලැබීම ආර්ය ධ්‍යාන ඒ වගේම ආර අභිඥා ලැබීම ඒ වගේම අර ත්‍රිවිද්‍යා ඥාන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙනක සියලු දේ මේකේ විග්‍රහ කරලා තියෙනවා. ඒකයි කරලා තියෙනවා. ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ කියලා. එකම ධර්මය ආනපාන සති සමාධිය නියම විදියට බුද්ධ භාෂිතයට අනුව දැනගෙන භාවිතා කිරීම. ඒ ප්‍රඥාව බුදුහාමුදුරුවෝ මේ ප්‍රඥාව බොහොම විග්‍රහ කරලා තියෙනවා. ප්‍රඥාව මේක ප්‍රඥාව එකක් නෙමේ තියෙනවා. මේ ප්‍රඥාව පඤ්ඤා කියන එක මේ එකක් දෙකක් නෙමේ. ප්‍රඥා තියෙනවා බොහෝම ගණනක්. ඒ ප්‍රඥා වලින් කීපයක් තමයි මෙතන මේ විග්‍රහ කරලා තියෙන්නේ. මේක තියෙනවා ප්‍රඥාව 584 599 කියන සියල්ලකෙම තියෙන්නේ. ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ පඤ්ඤා පටිලාභාය සංවත්තති පඤ්ඤා බුද්ධිය වර්ධනය වීම සංවත්තති පඤ්ඤා වේපුල්ලාව විපුල බව විපුල්ලාය සංවත්තති මහා පඤ්ඤතාය සංවත්තති පුතු පඤ්ඤතාය සංවත්තති විපුල පඤ්ඤතාය සංවත්තති ගම්බීර පඤ්ඤතාය සංවත්තති අසාමන්ත පඤ්ඤතාය සංවත්තති අසමන්ත පඤ්ඤතාය සංවත්තති බූරි පඤ්ඤතාය සංවත්තති පඤ්ඤත පඤ්ඤා බාහුලාය සංවත්තති ඒ වගේම සීග පඤ්ඤායතාය සංවත්තති ලහු පඤ්ඤාය සත්වත්තති හාස පඤ්ඤාය සංවත්තති ඒ වගේම ජවන පඤ්ඤතාය තික්ක පඤ්ඤතාය බේදක බේධික පඤ්ඤතාය මේ වගේ මේ ප්‍රඥාව තව හුඟක් තියෙනවා. ඒක ධම්මෝ භාවිතගාය පඤ්ඤා පටිලාය බය මේ වගේ මේ ප්‍රඥාව ක්‍රමානුකූලව අපිට මේ කෙලෙස් උදුරා අයින් කරන්නට උපකාර වන්නා වූ හැකියාව ශක්තිය තමයි ප්‍රඥාව. ඒ අනුව එක එක පුද්ගලයාගේ මේ වගේ මේ ප්‍රඥාව මේ ආනපාන සතිය බඩද්දි තමන්ගේ හිතේ පිරිසිදු වීම කෙලෙස් අයින් කරලා අර සියලු ප්‍රඥාවන් මතුවේ නැහැටි විග්‍රහ කරලා තියෙනවා. පරිඩයි හේති කියන්නේ සම්පූර්ණයෙන්ම නැවත නූපදින විදිහට පූර්ණ වශයෙන් පරිඩයි හේති කියන්නේ සම්පූර්ණ අවසන් වෙලා ඉවර වෙලා කැපිලා ඉවර වෙනවා කියන එක. අට්ටි යති දැන් මේ අට්ටි යති හරා යති දිගුච්චති කියන එක දැන් විග්‍රහ කරලා තියෙන එක සූත්‍රයක පොළවට කොච්චරම කුණු දැම්මත් වාතයට කොච්චරම කුණු දැම්මත් අපි මේ හුඟක් විස්තර කළ මල කුණු දානවා, කුණු දානවා, අරවා මේවා පොළොවට, ජලයට, වාතයට, ඒ කිසිම දෙයකින් න අට්ටි යති, න හරා යති, න දිගුච්චති. පොළොව කම්පා වෙන්නෙත් නැහැ, ශෝකයටපත් වෙන්නෙත් නැහැ, පොළොව පසුබට වෙන්නෙත් නැහැ. මේ වැඩි දිගටම කරගෙන යනවා. අපිත් අර අෂ්ටලෝක ධර්මයටම ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, පසුබට වෙන්නේ නැහැ. ඒක අර මේ අපි දිගුච්චති කියන්නේ අපි ඒක මේ අර ප්‍රතික්ෂේප කිරීම මොකද්ද, පිළිකුල් කිරීමක් නැහැ අන්න ඒ වගේ. දැන් පොළොව පිළිකුල් කරන්නේ නැහැ කොච්චර දැම්මත් න දිගුච්චති. නමුත් දැන් පෘථග්ජන පුද්ගලයෝ දිගුච්චති, අට්ටියති හරායති දිගුච්චති. ඒ දෙපැත්ත මේක විග්‍රහ කළ තියෙන පැහැදිලිව මහරාහුල උපවාද සූත්‍රයේ මුල කොටසෙද, එහෙමත් නැත්නම් වෙනත් සූත්‍රයක මුල කොටසෙද කියලා මට හරියට මතක නැහැ. ඉතාම පැහැදිලිව මේක මජ්ඣිම නිකායේ සූත්‍රයක දේශනා කරලා තියෙනවා. ඔව් ඒකේ
තියෙනවා.
ස්වභාවය තමා ඒක. ඔව් මේ අටලෝක දහමෙන්ම කම්පා වෙන්නේ, පසුබට වෙන්නේ, ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ, තද වෙන්නේ නැහැ. ඒක අට්ටියෙත් තද වෙන්නේ නැහැ. අට්ටිය කියන්නේ තද වීම, හිර කර ගන්නවා, තද කර ගන්නවා කිය. අපි කියන්නේ තද වෙනවා කිය. ඔව් පහ කිරීම. ඔව් දිවිච්චති කියන්නේ අපි පිළිකුල් කළා මේකට ගැටෙන්නේ නැහැ. ඔව් ඒ සතර මහා ධාතු වල ගතිය පොළවට කොච්චරම කුණු දැම්මත් පොළොව ඒවා ඔක්කොම ඉවසලා දිනලා ඒවා දිරවලා ඒවා නැවත ප්‍රතිශක්තිකරණය කළා ආයි නැවත ප්‍රයෝජන ගන්න විදිහට අර නියම ස්වභාවයට ආයිපත් කරන එක. ජලයේත් එහෙමයි, වාතයේත් එහෙමයි, සියලු දේ එහෙමයි. ඈ අපෝ එක සූත්‍රයේ නෙමෙයි, සූත්‍ර තියෙනවා ගණනාවක්. ධාතු විභංග සූත්‍රය, ඡ ධාතු විභංග සූත්‍රය, මෙහෙම තියෙනවා ධාතු විභංග සූත්‍ර ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ඡ ධාතු විභංග සූත්‍රය කියලා සූත්‍රයකුත් තියෙනවා. ධාතු හයක් විභංග කරලා තියෙනවා. දැන් සාමාන්‍ය සතර මහා ධාතුනේ කවුරුත් දන්නේ. ඒ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි. නමුත් තව ධාතු විභංගේ තවත් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවද? අවකාශ විඤ්ඤා. දැන් ධාතු හයක් තියෙනවනේ, ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඤ්ඤාණ. ඔය හයෙන් බැදගත්ම පළවෙනි එක මොකද්ද? ඈ අර උපාසක ඔයා ප්‍රශ්න ඇහුවේ කෙනාගෙන් අහමුකෝ මොකද්ද කියලා. අවකාශ මොකද්ද? අවකාශයක් නැත්නම් අපිට ඇඟිල්ල මෙහෙම කරන්න පුළුවන්ද? කට හොලවන්න පුළුවන්ද? වී ඇටයක් දෙකට කඩන්න පුළුවන්ද? අපිට මේ ලෝකේ කිසිම හුස්ම ගන්න පුළුවන්ද? කන්න පුළුවන්ද? බොන්න පුළුවන්ද? මොනවත් අත්ම කරන්න බෑ අවකාශයක් නැති තැනක. පළවෙනි අවශ්‍යතාවය අවකාශයක් තියෙන්න ඕන. දෙවෙනි එක විඥානය. ඒ අවකාශයක් නැත්නම් විඥාණයටත් මොකවත්ම කරන්න බෑ. අවකාශයක් නැත්නම් අපිට දැන් අපේ ලේ ගමනාගමනය කරන්න පුළුවන්ද? හුස්ම ගන්න පුළුවන්ද? වතුර බොන්න කන්න අවකාශයක් නැතුව බෑ. විඥාණයට වැඩක් නැහැ. විඥාණයට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ හයම පිළිබඳව ඉතාම ගැඹුරු විග්‍රහයක් කරලා තියෙනවා අර බුදුහාමුදුරුව පිදුරු මඩුවේදී පුක්කුසාති රජුරුවන්. ඒක තමා ත්‍රිපිටකයේ තියෙන හුඟක් ගැඹුරුම ඔය ධාතු විභංග සූත්‍රවලින් වැදගත්ම එක. තව ධාතු විභංග සූත්‍ර තියෙනවා. තව හුඟක් සූත්‍රවල ඔය සතර මහා ධාතු විභංග කරලා තියෙනවා. නමුත් මේ ච ධාතු විභංගය ඔය පුක්කුසාති රජුණන්ට කරපු ච ධාතු විභංග සූත්‍රය තමයි තියෙන්නේ. මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ඡ ධාතු විභංග සූත්‍රය හැටියට. අර පුක්කුසාති රජුරු ආවනේ මේ බුදුහාමුදුරන්ගේ නම අහලා අර කොසමෑනුවර හිටියේ. ඔය පොතුවිල්ල වලට උඩින් තමයි කොසමෑනුවර තිබුණේ. ඒ කොසමෑනුවර හිටිය රජුරුව මේ කොමාරි පණිවිඩයක් හම්බු වෙලා මෙහෙම බුදුහාමුදුරුව බුදු වෙලා කියලා දැනගත්තා. ඒ ගමන රජකමත් අත්තර දාලා රජගේ තත්තර දාලා ඔය එක ඇඳුමක් විතරක් අරගෙන ආවා බුදුහාමුදුරුව හොයාගෙන. බුදුහාමුදුරුව ඒ කාලේ හිටියේ රජගහනුවර, ඔය අම්පාරේ රජගල. මේ කොසමෑනුවර කියන්නේ ඔය පොතුවිල්ල වලට පොඩ්ඩක් උඩින් තියෙන දැනටත් ඔය තියෙන ඒ ලොකු රාජධානියක සියලු නටබුන් තියෙනවා. ඇතුලේ පොතුවිල්ල වලට පොඩ්ඩක් උඩින් ඇතුලට ගියාම කිලෝමීටර් 20ක් විතර රට ඇතුලට යනකොට ඔය ලාහුගල කෙලින් රට ඇතුලේ හුලනුගේ හරිය එහෙම තැනක තියෙනවා ඔය කොසමෑනුවර රාජධානිය. එතන ඉඳන් එනකොට තමයි ඔය මගදී මේ වළං හදන ගෙදරක මේ කුම්භකාරයෙක්ගේ පිදුරු මඩුවක අර පුකුසාති රජුරුව නැවතුණා. බුදුහාමුදුරුව ඒක දැකලා බුදුහාමුදුරුවත් ඇවිල්ලා එතන නැවතිලා තමයි මේ ච ධාතු විභංග සූත්‍රය දේශනා කළේ. නෑ අවකාශය නෙමෙයි කෙලවරක් හොයාගෙන ගියේ. මේ අවකාශයේ මේ විශ්වයේ මේ චක්‍රාවට මේ දසදහසක්සක් වල මුගලන් හාමුදුරුවෝ හිතුවා එයා අභිඥාලාභීන් අතර එයාට යන්න පුළුවන්නේ. එයා හිතුවා යන්න පුළුවන් කෙලවරක් හොයාගෙන කියලා. අවකාශය නෙමෙයි හොයාගෙන ගියේ. මේක කෙලවරක්. ගියා 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 කෙලවරක්. ඒ අභිඥාලාභියෙක් මෙහෙම කරනකොට කොච්චර දුර යනවද? ඒ කොච්චර ගියාද මේක කෙලවරක් සීමාවක්. ජීවිත කාලයේ ගියත් මුගලන් හාමුදුරුව වගේ අවිඥා තියෙන කෙනෙකුටවත් එහෙම මේක මේ විශ්වයේ මේ මේ මුළු චක්‍රාවාට ওই දසදහසක් සක්වල කියන එකේ කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ කාටවත්. අපි මේ ඉන්නේ එක ඉන්දිකටු මුණක් වගේ තුඩක් ඇතුළේ මේ නවග්‍රහ මණ්ඩලයේ තියෙන. මේ වගේ නවග්‍රහ මණ්ඩල නම් මේ අපේ එකේ ඉන්න ග්‍රහයෝ නමයයි නම් ඊට අඩුවෙන් හෝ වැඩියෙන් හෝ ග්‍රහයෝ ඉන්න යම් බැලන්ස් එකක් තියෙන්න ඕන. ඒකයි ඒ නම දෙනෙක් ඉන්නේ. ඒ ආපෝ තේජෝ වායෝ පඨවි වලින්ම හැදිච්ච දේවල් ඔය තියෙනවා. මේ ජීවයක් විඥාන ශක්තියක් ජලයක් වගේ දේවල් ආපෝ තේජෝ වාය ඒ වගේ කෝටි ප්‍රකෝටි ගණනක් ඒ අපිට ගණින්න බැරි ඉලක්කම් වලින් ලියන්න කියන්න බැරි තරමට චක්‍රාවාට මේ විශ්වය තියෙනවා. අපි මේ එක ඉන්දිකටුමුණක් වගේ තුඩක් තුල මේ ඉන්නේ. ඒ සියලු චක්‍රාවාටවල ආපෝ තේජෝ වායෝ පඨවි සමතුලිත වෙලා ක්‍රියාත්මක වෙනවා නම් ඒ හැම තැනම විඥාන ශක්තියෙන් ඉපන් ජීවීන් උපදිනවා ජීවත් වෙනවා. ඒ විඥාන ශක්තියෙන් උපදින ජීවීන් ඒ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර කිලුටු කරනවා නම් ඒ තැන්වල අර කල්ප විනාශයක් ලෝක විනාශයක් වෙලා ගිනි ගන්නවා. ජීවීන්ට ජීවත් වෙන්න සුදුසු නැතු තත්වයට තාවකාලිකවපත් වෙනවා. ආයි කාලයක් ගියාම ඒක ආයි හරියනවා ස්වභාවයෙන්. ආයි සරහ ජීවීන් එනවා. ඒකයි අර අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. එහෙම ඒවා අපිට කියන්න බෑ. බුදුහාමුදුරුවෝ දස දහසක් සක්වල කෙරවලක් සීමාවක් නෑ. දහසක් කිව්වේ ඒකයි. නෑ මනෝමයකයින්නේ යන්නේ. මනෝමයකයින් යන්න පුළුවන් එහෙම. ඒ අභිඥාලාභින්ට මනෝමයකයින් එහෙම යන්න පුළුවන්. ඒ ගියත් ඒ අභිඥාලාභියෙක් මනෝමයකයින් ගියත් කෙලවරක් හොයන්න බෑ. අපි මේ ඔය රොකට්ටුවකින් අඟහරුවට යනවා කියලා යන එක වගේ කෝටි ප්‍රකෝටිකක් බලවත් අරක. ඒත් යන්න බෑ කියන එකනේ කිව්වේ. ඒත් කෙලවරක් හොයන්න බෑ කියන එකනේ කියන්නේ. ඔව් 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 ඒ මනෝමයකය කියන එක ඔය ස්වභාවය හොඳට දකින්න පුළුවන්. මේ කූඩුවට මොකවත් දකින්න බෑ. ඔක්කොම දකින්න බලන්න හිතන්න තීරණය කරන්න පුළුවන් මොහොකටද? මනෝ මේකට කූඩුවම කූඩුවේ තියෙන ආපෝතේජෝ වායෝපට. දැන් මේක හරියට අපි හොඳට ඔය මොනවාහරි පිදුරු අරවා මේවා හොඳට හදලා හොඳ කැමරාවක් වගේ එකක් හයි කරනවා ඇතුළේ. එතකොට මොකද මොක මේ මොකකටද ඔක්කොම දකින්නේ? අර පිදුරු කඩදාසි අරවට මෙයාටද නෑ, කැමරාවටයි ඔක්කොම දකින්න. ඕ ඒකයි ඒකයි මේකත් ඇත්ත වශයෙන් මේ අපිත් මේ හදාගෙන තියෙන තාවකාලිකව මේ ඔය පටවියාපෝතේජෝ කියන මේ හතර එක්කහු කරගෙන අපිත් මේ එක්කහු කරගෙන විඤ්ඤාණයෙන් කූඩුවක් හදාගෙන විඤ්ඤාණයට පදිංචි වෙන්න ගයක් හදාගෙන අපි රැවටිලා මේ විඤ්ඤාණයට පදිංචි වෙන්න හදාගත්ත විඤ්ඤාණය හදාගත්ත දේ ගෙට මම මගේ කියලා මම රැවටිලා. ඒකයි මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත්තොත් අන්න පජානාති. විඤ්ඤාණය විසින් විඤ්ඤාණයට පදිංචි වෙන්න හදාගත්ත ගේ තමා මම, ඒතන් මම, ඒසං මම, ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තාති කියලා මේ අල්ලගෙන අපි ඒකෙන් සුවයක් ලබන්න, ආස්වාදයක් ලබන්න හදන්නේ. විඤ්ඤාණය මුලා කරනවා මේ පොඩි පොඩි ඇමවල් දීලා. ඔය ඇට රූපයක්, කනට ශබ්දයක්, ඒ ඇමවල්. අපි ඒ ඇමවල් වලට සම්බන්ධ වෙනවා, බැඳෙනවා. ඒ නිසා විඥාණයට ආහාර ලැබෙනවා. විඥාණය හොඳට ඉන්නවා, අපි ඔය දුක් විඳින ඉඳ යනවා. මේකයි මේ වෙන්නේ. මේකේ යථාවාදී සසාකාරී ස්වභාවය ඒක. ඒක දැක්ක හැටි අපි විඥාණයට ඉඩ දෙන්නේ නැහැ. විඥාණයට විඝාත කළා අපි පඤ්ඤාපනාය වෙනවා. ඊට පස්සේ විඥාණයට කරන්න දෙයක් නැහැ. අපි දුකෙන් මිදෙනවා. මේක ඉන්න අපිට නොපෙන්නෙන බලවේගයක් අපිව දුකට පත් කරන්නම සකස් වෙලා හැදිලා ඉපදිලා ක්‍රියාත්මක වෙන. මොකද්ද කර්මජකාය? කර්මජකාය ඉතින් කර්මජ කය කියන්නේ දැන් අපි අර ක්‍රියාකාරකම කාය කියන එක තමයි කර්ම. ඒ ක්‍රියාකාරකමක් කළාම වෙන්නේ එක අපිට ඵල විපාක දෙනවා හේතුඵල හැටි. ඒක තමයි අපිට මේ හේතුඵල ධර්මෙන් බලා බලන්න කියලා තියෙන්නේ. කර්මජ කය කියන එක කර්මය කරනවා. ඒක ඒ වේගයක් උපදිනවා, වේදනාවක් උපදිනවා, විඥාන ශක්තියක් උපදිනවා. ඒක හැමම නැති වෙනවා, යට වෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤාය. නෑ නෑ, ඒක සුතේව සුතමත්තම් භවිස්සති, දිත්තේව දිත්තමත්තම් භවිස්සති, සුතේව සුතමත්තම් භවිස්සති, මුතේව මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඒ මේ ඇහැට දිත්තේව දිත්තං, කනට සුතේව සුත, නාසයට දිවට කයට මුතේව මුතමත්තම් භවිස්සති, මනසට හිතට විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඒ ඇහැට කනට නාසයට දොරවල් හයට අරමුණු වන අරමුණු ගැන තමා ඒ හය තමා ඔය බාහ්‍ය දාරු වීර්ය සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. ඔය එකලස ආකාරයට වැඩි හෝ අඩු හෝ මොකවත් නැහැ. වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නෙත් නැහැ. ඔය එකලස ආකාරයෙම පැයක් ගත්තොත් සමහර විටක ඔය හැම කෙනෙකුටම පෘථග්ජන පුද්ගලයෙකුට මේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න මනින්න සියලු දෙයට හේතු වෙන්නේ ඔය එකලෝ සහකාර වූ රූප නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගැනීම. අප මද කියන්නේ මොකද්ද? මේ මත්වීම සහ මුලින්ම අප්ප කියන්නේ අවසන් කරනවා. ආයි නැතුව ශේෂක්වත් නූපදින ලෙස අවසන් කිරීමට කියන අප්ප. අප්ප මාදුව ඒ අනුව මත අමත වෙනවා. මත අලුතෙන් උපදින නැති තත්ත්වයකට වෙනවා. ඒ අනුව අර පමාද අයින් වෙනවා. ඒ නිසා අමත පදන් වෙනවා. නිවනම තමා. අප්පමාදේන සම් පාදේ තබ්බං. සං පාදා ඉවත් කරන්න. මොකක්ද නෑ සම්බා සම්පාදී තබ්බම් සම්පාදී තබ්බම් පහදා ඉවත් කරන්න ඕන නෑ සබ්බම් කියලා කොහෙවත් නෑ එතන එහෙම කියන්නෙත් නෑ ඒක වැරදි එහෙම කියලත් නෑ කියන්නෙත් නෑ භාවිතයේත් නෑ අප්‍රමාදීන සම්පාදී තබ්බම් පහදා ඉවත් කිරීම උපසම්පජ්ජ විහෙරිතීම තමයි වැරදි අත්කතනයක් දීලා තියෙනවා ඒක සම්පාදනය කරගන්න ඕන කියලා අද කියන්නේ. ඔව් සම්පහදා ඉවත් කරන්නයි කිව්වේ. සංකීර්ණ රාගය ද්වේෂය මෝහය බව දන්නේ නැතුව දැන් කියන්නේ මේක හදා ගන්න කියන්නේ. සංකීර්ණ රාගය ද්වේෂය මෝදේ මෝහය හිතෙන් පහදා අස් කළා පිරිසිදු කරගන්න කියන එකයි පාදයේ තබ්බම් සම්පාදයේ තබ්බම්. ඒකකට ඒක කරන්නේ අර චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි කිරීමෙන් පහදා ඉවත් කරන්න පුළුවන්. ඒවා මේ පස්සේ කාලෙක ඔය මේ ඔය මාතරපැත්තේ හාමුදුරු නමක් හිටියා අත්තුඩා වේරාහුල කියලා. ඒ හාමුදුරු මේ පිනයි කුසලයයි කලවම් කරගෙන පටලවාගෙන මේ පින්කං අටක් කුසල් අටක් කුසල් අටක් ඇත්තෙත් නෑ කුණුසලා හරිනවා කියන්නේ එකයි. අනිපාර ඒ අටම කුසල් නෙමේ පින්කං. ඒ පින් අට ගැන ඉතින් කියලා වැඩක් නෑ. ඒවා කුසලයක් බවට පත් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ පින්කං නම් අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් මේ ආගම පවත්වාගෙන යන්න හදාගත්ත පින්කං අටක්. ඒ අටම තියෙන්නේ නිවන් දකින්න එක ශේෂයක්වත් එතන නෑ. එතන තියෙන්නේ මොකද්ද? මේ පැවැත්ම ආගම හදාගෙන ශාසනය පවත්වාගෙන යන්න පුළුවන්. එච්චරයි. කකුසි හදන එකක් තියෙනවනේ එක. එහෙම මොකක්වත් චේතනාවක් නැහැ ඔහේ බිහි වෙනවා බිහි වෙලා තියෙනවා ඈ ඔව් ලෝභ දේශ මොහ තියෙන නිසා බිහි වුණා බීජක් උපදුණා හේතුඵලමයි වෙන මොකක්වත් නැහැ හේතුඵල පරම්පරාවක්මයි මේ තියෙන බිහි වෙන්නේ පවතින්නේ ක්‍රියාත්මක කරගෙන යන්නේ දැන් මේකේ අපි කොච්චර හිතුවත් බුදුවරු කෝටියක් බුදු වෙලා ඒ හැම බුදුවරයෙක්ම කෝටි ගණනින් නිවන් දැක්කෙව්වත් අපිට මේ විශ්වයේ ඉන්න මේ චක්‍රාවාටවල ඉන්න අයගෙන් එක ශේෂයක් නිවන් දක්වන්න බෑ. එක ශේෂයක් අඩු කරන්න බෑ. ඒ තරමට හිතාගන්න බැරි තරම් ප්‍රාණීන් ජීවීන් සත්වයන් විඥාණයෙන් කටයුතු කරන අය ඉන්නවා. දැන් අපි කල්පනා කරාම මිනිස්සු ඉන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ නියට ගන්න පස්පිඩ වගේ කියලා. දැන් අපි මේ අපි හිතමුකෝ මේ අක්කර ගානක මේ ඉඩමේ අපි ඉන්නේ 3 4 දෙනයි 5 දෙනයි 10 දෙනයි. මේකේ කොච්චර විතර ඇද්ද ප්‍රාණීන් ජීවීන්? කූමි කොච්චර ඇද්ද? කඩි කොච්චර ඇද්ද? ඈ මදුරුව කොච්චර ඇද්ද? තව නොයෙකුත් ජීවීන් මීයෝ කැරපොත්තෝ ඔය නොයෙකුත් සත්තු. ඒ අපිට පෙනෙන අපේ ඇහැට දකින්න පුළුවන් හඳුනා ගන්න පුළුවන්. දකින්න බැරි භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාවෝ කොච්චර ඉන්නවද? ඒ ප්‍රමාණය අරිට වැඩි. ඒ සියලු දෙනා මේ කුඩා ඉඩමක ඉන්නවා. ඉතින් මේ පෘථිවියේ ඒ වගේ නම් මේ වගේ පෘථිවි කෝටි ප්‍රකෝටි ගණනක් තියෙනවා ජීවීන්. ඒ සියලු තැන්වලත් ඔය ඉන්නෑ මෙහට එන්න පුළුවන් මෙහි ඉන්නෑ හට අන්ඩ පුළුව. එකයි මේක වෙනස. ඔ අපි යම් කිසි හේතුවක් කරන්න ඇති නන්නම් හොම කරන්න. එක්කෝ අපි යම් කිසි හේතුවක් කරන්න ති ඒ නිසා අපිට එහෙම කරන්න. ඒක හේතු පලම තම පල හේතු හේතු පල වෙනවා. ඕ එන්න තියනේ වයනවා. අපි ඒ යුසල විමතල ඒවා එකට එක කරේ නැන්න අපිට ඒවා ආපහු එන්න. අපිට ඒ මිදී නිදහස්සන්න පුල එකතම ධර්මතාව එකතම හේතු පල ධර්මය කියල බුදු හාමුදුරුව මේ කිව්ව ධර්මතාවේ. ඒවයිටං සම්මතය ඔය සම්මතය ඔය කරගන කිය ඒක ප්‍රශ්න යන්න එවට උදව් කරනය උපකාර කරන ඒ කරගන අන්ඩු ගියට වරදක් නෑ. නමුත් ඉතිං මේ බුදු හාමුදුරුව කියපු දේට වඩා ටිකක් වෙනස්සය මේ කරන්න. ඒක මේ පුඤ්ඤාභි සංකාරයක් වෙනවා. සංසාරය හොඳින් දික් වෙන්න හේතුවක් වෙනවා. ඔය සියලු ඒ අටමහා කුසලේ පළවෙනි එකනි. හරියටම නියම ධර්මය තේරුම් ගත්තොත් ආනපාන සති සමාධිය හේතුඵල ධර්මය තේරුම් ගත්තොත් ඔය ඕනම පින්කමක් කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. තමන්ගේ හිත පිරිසිදු කරගන්න පුළුවන් නම් ඒක කුසලයක්. තමන්ගේ හිතේ ගැටුමක් ද්වේෂයක් ඇලීමක් මේකට ආසාවක් තණ්හාවක් හෝ ඇලීමක් ගැටීමක් හෝ විරුද්ධකමක් වුණා නම් මොකද වෙන්නේ? අකුසලයක්. මේකයි වැඩි. තමන්ගේ හිතයි පිරිසිදු කරගත යුත්තේ ඒ වගේම තමන්ගේ හිතයි ඔය කිලුටු වෙන්නේ. තමන්ගේ හිත මොන වැඩකින් කිලුටු වුණත් ඒක සංසාරෙ දික් වෙන අකුසලයක්. තමන්ගේ හිත පිරිසිදු වෙනවා නම් ඒක කුසලයක්. අනුන්ගේ හිත පිරිසිදු කරන්නත් බෑ තමන්ට කිලුටු කරන්නත් බෑ තමන්ට. හැබැයි තමන්ගේ වැරදි වැඩ නිසා අර ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර කිලුටු කරනවා. තමන්ගේ හොඳ යහපත් වැඩ නිසා ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර පිරිසිදු කරනවා. ඒක තේරුම් ගන්න ඕන. ඒවා අනික් අයටත් තමන්ටත් ආපහු ඵල විපාක හැටියට බලපානවා හොඳට නරකට දෙකටම දෙපැත්තට. ඒ වයිතින් සම්මතයෙන් මේ වැරදි විදිහට මිනිසු භාවිතා කරන වචන ඒවා අපි ඒවට අපි පැටලෙන්න ඕන්න. ඔය දහය දැම්ම දෙපාරක් විතර වැහැදිලි කළ දුන්න අදම. ඔව් මොකක්ද? ඔව් ඒකත් අර ගෙනාව ගතිය අර ගෙවන ප්‍රශ්නය නයක් අඩුව ඉස්සෙල්ල හදාගත්ව ගතිය මොකක් හරි අඩුව. ඒ අඩුව දැම් මෙතෙන්දී අර භෞතික වසයනුත් අඩුකමත් තියෙනවා. තෙරුණත් දැන් කකුලක් නැතුව නම් කාය හරි කකුලක් කඩන්න ඇති. අතක් නැතුව නම් එහෙමයි. ඒවම තම මොකක් හරි කාගේ හරි මොනහරි හේතුවක් නිසා තම ඵලයක් තියෙන. හේතුවක් නැතුව ඵලයක් වෙන්න විදිහක් නෑ. ඵලයක් තියෙනවා නම් ඒකට නියත වශයෙන් හේතුවකුත් තියෙන්න ඕන. එකයි බුද්ධ ධර්මය. තමන්ට මේ යම් දෙයක් උපතින් හෝ ජීවත් වෙලා ඉන්නකොට හෝ යම් හේතුවක් නිසා යම් ඵලයක් උරුම වුණා නම් හොඳට හෝ නරකට හෝ ඒකට හේතුවක් මුල් වෙන්නම ඕන. හේතුවක් නිධාන වෙන්න ඕන ප්‍රත්ව වෙන්න ඕන මුල් වෙන්න ඕන නැතුව නිකම්ම අව්‍යාගත විදිහට වෙන්න බෑ. ඒක එහෙම වෙන්නෙම නෑ, වෙන්නම බෑ. ඒක බුද්ධ ධර්මය. ඈ තමන්ට උවමනා තැනක යනවා නම් යන්න පුළුවන් නම් එහෙනම් ඉතින් ඕන කෙනෙකුට යන්න බැරි දෙවි වෙලා බ්‍රහ්ම වෙලා එහෙනම් නිවනක් ඕනේ නැහැ. ඔව්. නෑ තනියෙන් කරන්න බෑ. මේ ණය ගණදෙනුවට අදාළවයි ඒ සියලු දේ සිද්ධ වෙන්නේ. ඒ තියෙන ණය ගණදෙනුවට අදාළවයි. තමන් හදාගත්ත ගතියට අදාළවයි ඒ දේ සිදු සියලු දේ සිදුවෙන්නේ. ආරේ ගති නෑරේ කිවේකම. ඔව්. තමන් මේ සංසාරේ පුරුදු කරගෙන පුහුණු කරගෙන හදාගෙන ආපු ගතිත් තියෙනවා පුරුදුත් තියෙනවා. ඔය දෙකට අදාළවමයි ඔය හැම තැනකටම යන්නේ. කම්මස්සකාරකෝ නත්ති කියන එකේ තේරුම දැන් අපි මේ කර්මයක් කරලා කාරකෝ ඒක උපාදානය කරගත්තට ඒක අපේට කැමතිසේ නවත්තන්න බෑ, පවත්වන්න බෑ. ඒකත් ගෙවිලා බෑ වෙලා විනාශ වෙලා අවසන් වෙලා ඒ ශක්තියත් බලයත් නැති වෙලා යනවා. පුණ්‍ය කර්මයක් වුණත්, පාප කර්මයක් වුණත්, කුසල කර්මයක් වුණත්, අකුසල කර්මයක් වුණත් ඒක ඔක්කොම ඉවර වෙලා යනවා. අපි ඒ කම්මස්සකාරකෝ නැති නමුත් අපි හේතුඵල ධර්මයට බහගලපා බලන්න. එතකොට හරි. හේතුඵල ධර්මයමයි බුද්ධ ධර්මය. දැන් ඔය ජෛන මහාවීරතුමාගේ ධර්මය කර්මය සියල්ල සිදුවේ. ඒකයි බුදුහාමුදුරුවෝ කම්මස්සකාරකෝ නැති කිව්වේ. ජෛන වීරතුමාගේ ධර්මය මොකද්ද කිව්වේ? සියලු දේ කර්මයෙන් සිද්ධ වෙයි කියලා. බුදුහාමුදුරුවෝ නැහැ. සියලු දේ කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. කර්මයේ එක දෙයක් පමණයි. දැන් අර සූවිසි ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය 16ක් තියෙනවා, එකක් කර්මය. තව සූවිසි 16 ප්‍රත්‍යයක් තියෙනවා මේ හේතු වෙන්න. ඒ නිසා කර්මයෙන් සියල්ල සිද්ධ වෙයි කියන එක බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. අනිපාර බුදුහාමුදුරුවෝ කිව්වා මේ කර්මයට යට වෙලා කර්මය කරගහගෙන කර්මයම මුල් කරගෙන බුදු හාමුදුරුවන්ගේ ධර්මයට මේවා වෙන්නේ නැහැ. මේවා වෙන්න එපා. බුදු හාමුදුරුවන්ගේ ධර්මය කර්මයට ප්‍රතිකර්ම තියෙනවා. කර්මයට උපකර්ම තියෙනවා. කම්මයට කර්මය අයින් කරන්න සම්‍යක් ප්‍රයෝග තියෙනවා. කම්ම අන්ත කරන්න පුළුවන්. කම්මක්ඛය කරන්න පුළුවන්. කර්මයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒකයි අර කම්මස්සකාරකෝ නැති කිව්වේ. ඒක වැරදි. ඒක වැරදි. ඒවත් ඔක්කොම අද අර්ථය වැරදිවට අරගෙන තියෙනවා. සුද්ධ ධර්මකේ මෙත්තා කරුණා මුද්දා උපේක්ඛා එහෙම නැත්නම් විතරාගී විතදේශී විතමෝහි සුද්ධ ධර්ම. ඔයි ඒක ඒකයි ඒක විදිහට මේවා පදපරම විදිහට අර්ථ ගන්නලා තියෙනවා. බුද්ධ ධර්මයේ නැති වෙන්නේ ධම්මෝ ආධම්මෝති. ඔව් සුද්ධ ධර්මයේ කියේ විතරාගී විතදේශී විතමෝ පිරිසිදු අති පිරිසිදු හිත. ඔය සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන අර සුද්ධ එක පාට දැන් කිකිලිත් බිත්තරේ රකින්නවා. සමහරිට කිකිලි දන්නේ නැහැ එක පාට පැටි අර බිත්තරේ පලාගෙන ආවා කියලා. නමුත් කිකිලි තව පොඩ්ඩක් නැගිට ගමන් ඉස්සුන ගමන් එක්ක කිකිලිට ඒක සංඥාවක් දැක දැන්නුව ගමන් හෙල වෙනකොට කිකිලි දන්නවා පැටියේ කිපුදුනා කියලා. ඒ වගේ මේ ආනපාන සති සමාධිය කරගෙන යනකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගෙන යනකොට මේ රාග බව ද්වේෂ බව මෝහ බව උදුරාගෙන යනකොට තමන්ටත් සෝතපත්ති ඵලයට පත් වූ බව තමන්ටම තේරුම් ගන්න වෙනවා. එක පාටම නෙමේ දවසක් දෙකක් තුනක් හතරක් පහක් සමහරට උපරිම දවස් හතක් යනකොට තමන්ටත් තේරෙනවා තමා තුළ වෙනසක් ඇති බව පජානාති. තමන් තුළ දැන් ඉස්සෙල්ලා අපි ප්‍රියදේට ඇලුනා මේ පංචස්කන්ධය උපාදානය කරගන්න වටිනවා හොඳයි සාරයි කියලා. දැන් අපිට ඒක නිස්සාර බව අනාත බව අසාර බව මේක නොවටිනා බව තේරුම් ගන්නවා. ඒක තමයි පත්‍යවේක්ෂා ඥානය. ඒ අනුව අපිට අපේ තුල වෙනසක් ඇති වූ බව අපිටම දකින්න පුළුවන්. ආනපානමයි දිගටම නිවන් දැක්කත් බුදුහාමුදුරුවෝ බුදු වුණත් මරණ මොහොත දක්වා ආනපාන සති සමාධිය අනිවාර්යයි. ඔව් ඉදිරි අවස්ථා හතරෙදිම මේක සෝතාපන්නි ඵලය සකදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය හතරෙදිම මේ ඵලයටපත් වූ බව අර පත්‍යවේක්ෂා ඥානවලින් දැනෙනවා දකිනවා තේරුම් ගන්නවා. හොඳයි එහෙනම් තව ප්‍රශ්නයක් දී උපාසකම් මගේ. ඈ යෝ දැන් ඇහැ පාවිච්චි කරනවාද? අරහතුන් වහන්සේ කන පාවිච්චි කරනවාද? නාසය පාවිච්චි කරනවාද? ඒ පාවිච්චි කරන සියලුම වැරදි දේ එනවද? එන වේගයෙන්ම පාන කර. දැන් ඇහෙන් දකිනවා බුදුහාමුදුරුවෝ. ඒකට නොඇලී නොගැටී මුලා වෙන්නේ කොහොමද? ආනපාන සති සමාධිය පිහිටා ඉන්න නිසා. ඒක හිතා ගන්න බැරි එන වේගයට වඩා වේගින් යනවා ආනපාන. ඒකයි වෙන්නේ. එතෙන්දී අතරක් නැහැ. දැන් පෘථග්ජන පුද්ගලයෙකුගේ එන වේගයට වඩා හුඟක් අර නවත්වන වේගය වැඩි. අල්ල ගන්න වේගය වැඩි. නමුත් අර අරහතුන් වහන්සේගේ එන වේගයේ වගේම යන වේගයත් සමානයි. ඒක නිසා නැවතීමක් නැහැ. ආනපාන ඒක ධර්මතාවයෙන් සිදු වෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කිව්වේ ඕකයි. වෙන මොකක්වත් නෙමෙයි. හොඳයි එහෙනම් දැන් මං හිතන්නේ දැන් දවස් 6ම අවසానයි. ධර්ම දේශනා කරන්න ඕනේ සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් සියලුම දේ දැන් මේ පින්වතුන් දැනගත්තා. දැන් ආනපාන සති සමාධියේ වැදගත්කම තේරුම් ගත්තා. ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නවා. තමන්ගේ හිතමයි පිරිසිදු වෙන්න ඕන ආනපාන දෙකෙන්මයි. ආනපාන නොකොලොත් තමන්ගේ හිතමයි කිලුටු වෙන්නේ. මේ කිලුටු වුණොත් නම් පැවැත්ම දුක පාත්තගෙන යනවා. පිරිසිදු වුණොත් දුකෙන් මිදී නිදහස් වෙනවා. පැවැත්මෙන් අපපතිවත්තියන් බවට පත් වෙනවා. මේක නිවැරදිව තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට මේ වර්තමාන මොහොතේ තමන්ගේ පරිමුඛයට ඉදිරියට එන දුර්වල් හැයට එන සියලු අරමුණු ආනපාන සති සමාධියට බහගල්පා බලා ඒකට නොඇලී නොගැටී මුලා නොවී උපේක්ඛා සිතක් ඇති කර ගැනීම ආනපාන සති සමාධිය වඩලා රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාරක ධර්ම පූර්ණ කර ගැනීම බුද්ධකාරක ධර්ම පූර්ණ කර ගැනීම. ඒ සඳහා මේ සෑම කෙනෙක්ම දැන් මෙතෙන්දී විතරක් නෙමේ ගෙදර ගියාම විතරක් නෙමේ පහළට ගියාම විතරක් නෙමේ ඕනම ඉරියාපතයකදී ඕනම ක්‍රියාවකදී කනකොට බොනකොට යනකොට එනකොට නානකොට ගමන් කරනකොට රස්සාව කරනකොට නිදාගන්නකොට ආහාර වේලා ඉන්නකොට හිටගෙන ඉන්නකොට සක්මන් ඕන වෙලාවක මේ ආනපාන සති සමාධිය වඩන්න පුළුවන්කම තියෙන්න ඕන පුරුදු වෙන්න ඕන. ඒක වෙලාවක් කලාවක් නෑ. අර දැඩිව නිින්දට යන වෙලාවේ ඇර අනික් දවසේ සියලු අවස්ථාවල වෙලාවේදී මේ ආනපාන සති සමාධියෙන් ඉඳීම අත්‍යවශ්‍යයි. ඒක තමන්ගේ යහපත, ඒක තමන්ගේ නිවන, ඒක තමන්ගේ විමුක්තිය. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා මේ පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන් සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ තන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං තූ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං භෝ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ එමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තු යාව නිබ්බාන පත්තියා